නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තස්සේව බුද්දස්ස සුධම්මතාය සක්කස්ස පුත්තෝමහි මහානුභාවෝ මහාජුතීකෝ තිදිවූපපන්නෝ ජානන්ති මං ඉදාපි ගෝපකෝති ඉති සද්ධාන්ත පින්වත්නි, අපි කාලයක් තිස්සේ විශේෂයෙන්ම ප්‍රපංච හා ප්‍රපංචකරණය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තියෙන සූත්‍ර දේශනා කීපයක් ඉදිරියෙන් තියාගෙන ධර්ම දේශනා මාලාවක් පැවැත්තුවා. අපි මදුපිණ්ඩික සූත්‍රයෙන් පටන් ගත්තා. ඒකෙදි අපි හිත තුළ කොහොමද විවිධාකාර සිතුවිලි ගොඩනැගෙන්නේ, හිත නොයෙක් ආකාරයෙන් විවිධ අන්දමින් සිතමින් වටවලල්ලේ යන්නේ කොහොමද, ඒ අනුව කෙනෙක් ඒ හිත ඇතුලේ ක්‍රියාත්මක වෙන ප්‍රපංචයන්ට, ඒ වටවලල්ලේ ඇම්බලට, එහෙම නැත්නම් කතන්දර ගෙතීම් වලට ලක් වෙන්නේ කොහොමද, ඒකේ වහලෙක් වෙන්නේ කොහොමද, මේ කාරණාව පෙළ ගැහිලා එන්නේ කොහොමද කියන එක එහෙම වදුපින්ඩික සූත්‍රයෙන් විස්තර කරගත්තා. ඊළඟට ඒ අපි ඉගෙනගත්ත කාරණා කොහොමද ප්‍රායෝගිකව අපේ භාවනාවේදී යොදන්නේ, චිත්තානුපස්සනාවක් හැටියට අපි කොහොමද ඒ අපේ සිද්ධාන්තමය දැනුම ප්‍රායෝගිකව භාවිතා කරන්න කියන එක ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ඇසුරෙන් තවදුරටත් අපි ටිකක් විස්තර කරගත්තා. ඊට පස්සේ ප්‍රපංච හා සම්බන්ධ තවත් කාරණා කීපයක් සඳහන් වෙන සූත්‍රයක් තමයි මම අද තවදුරටත් ඉදිරියෙන් තියාගත්තේ. ඒ සූත්‍රය ඇතුළත් වෙලා තියෙන්නේ දීඝනිකායේ. ඒකේ නම සඳහන් වෙන්නේ සක්කපංහ සූත්‍රය කියලා. වෙනත් වචන වලින් කියනනම් සක්‍රදේවෙන්ද්‍රයා විසින් අසන ලද ප්‍රශ්න කීපයක් තමයි මෙම සූත්‍රයට පදනම් වෙලා තියෙන්නේ. දැන් මේ සූත්‍රයේ එන ඒ ප්‍රපංච හා සම්බන්ධ විස්තරයත්, ඒ ප්‍රපංච වැළැක්වීම සඳහා බුදුරජාණන් වහන්සේ අනුගමනය කිරීමට අනුදැන වදාරන ක්‍රමයත් අපිට සූත්‍රයේ මැද හරියේදී මුණ ගැහෙනවා. නමුත් ඊට කලින් සූත්‍රයේ පුරාවට මුලින්ම තියෙන්නේ ඊට වඩා ටිකක් සෞන්දර්යාත්මක පැත්තක තොරතුරු රාශියක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි ඍජුවම අර තාක්ෂණික කොටසට යන්නේ නැතුව මට හිතුණා පොඩ්ඩක් මේ සූත්‍රයටත් ඒ වගේම අහන් ඉන්න පිටසටත් එක්තරා අන්දමක සෞන්දර්යයක් ගොඩනැගෙන ආකාරයෙන් මේ සූත්‍රය පටන් අරන් තියෙන නිසා ඒ මුල් කොටසට පුංචි අවධානයක් යොමු කරන්න කියලා. ඉතින් එක්තරා අවස්ථාවකදී මේ බුදුරජාණන් වහන්සේ වැඩවාසය කරනවා මගධ රට මේ රජගහ නුවර අම්බසණ්ඩ කියන බ්‍රාහ්මණ ගමක. දැන් එහෙම බුදුරජාණන් වහන්සේ ඒ අම්බසණ්ඩ කියන බ්‍රාහ්මණ ගමේ ඉන්දසාලා කියන ගල්ගහාවක වාසය කරන අවස්ථාවේදී සක්කදේවේන්ද්‍රයාට අදහසක් පහළ වෙනවා බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න යන්න ඕනේ කියලා. දැන් සක්‍රදේවේන්ද්‍රයා කියන්නේ මේ මනුස්ස ලෝකේ ඉපදිලා කලින් අවස්ථාවකදී තමන් කරපු ඒ විශාල කුසල සම්පත්තියක් නිසා ඒ තාවතින්ස කියන දිව්‍ය ලෝකේ රජබවට, එහෙම නැත්නම් ඒකේ ප්‍රධානීය බවට පත් වෙච්ච තැනැත්තෙක්. ඉතින් එතුමාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මයේ කෙරෙහි, සංඝයා කෙරෙහි යම් ශ්‍රද්ධාවක් තිබුණ බව අපිට යම් යම් සූත්‍ර දේශනා අනුවෙන් හිතා ගන්න පුළුවන්. ඒ වගේමයි දැන් මේ සූත්‍රයේදීත් එතුමාගේ විචක්ෂණ භාවය, එතුමා කොහොමද මේ ධර්මයට පිවිසෙන්නේ කියන කාරණය බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්න අනුසාරයෙන්ුත්, එතුමා තුළ තිබිච්ච ඒ ධර්ම ගෞරවය සම්බන්ධෙනුත් අපිට යම් මේ තොරතුරු රසක් තේරුම් ගන්නත් පුළුවන්. ඉතින් මේ අවස්ථාවේදී මේ සක්‍රදේවේන්ද්‍රයාට බුදුරජාණන් වහන්සේව හම්බෙන්න ඕනේ කියලා හිතක් පහළුණාට පස්සේ එතුමා බලනවා කොතනද දැන් භාගතුන් වහන්සේ වැඩ ඉන්නේ කියලා. එතකොට තේරුම් ගන්නවා භාගතුන් වහන්සේ මේ වෙනකොට රජගහ නුවර ඒ අම්බසණ්ඩ කියන බාහ්මන ග්‍රාමයේ ඉන්දසාලා කියන ගල්ගහාවේ වැඩවාසය කරනවා කියලා එතුමා තේරුම් ගන්නවා. ඊට පස්සේ තින් අනිත් තමන්ගේ ඒ සහායක දෙවියන්ටත් සඳහන් කරනවා තමන්ට මේ පැමිණි අදහස. ඉතින් එයාත් ඉතාම හොඳ අදහසක් පහළ වෙලා තියෙන්නේ කියලා ඒ සක්‍රදේවේන්ද්‍රයාගේ අදහස සනාථ කරනවා. ඊට පස්සේ දැන් මේකේ තවත් කොටසක් එනවා. ඒ තමයි දැන් එකපාරට දැන් මේ ශක්‍රදේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේව හම් වෙන්න යන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ගේ අතවැසියෙක් වෙන පංචසික කියන ගාන්ධර්වයාට ආමන්ත්‍රණය කළා කියනවා. ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේව හම් වෙලා වන්දනා කළා, මගේ පැමිණීම ගැන මුල් සඳහනක් කරන්න කියලා. හරියට නිකන් අද කාලේ වචන වලින් කියනවා නම් අපොයින්ට්මන්ට් එකක් දාගන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ විදිහට දැන් මේ ශක්‍රදේවේන්ද්‍රයාගේ පණිවිඩකාරයෙක් විදිහට තමයි ඊළඟට දැන් බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න ඉන්දසාලා කියන ඒ ගල්ගුහාව සමීපයට පංචසික කියන ගාන්ධර්ව පුත්‍රයා පැමිණෙන්නේ. එතකොට දෙවියන් අතරත් යම් යම් උසස් පහත් මට්ටම් තියෙන බවක් මේ සූත්‍රය අනුව අපිට තේරෙනවා. මොකද ශක්‍රදේවේන්ද්‍රයාත් ඒ වගේම එතුමාගේ ඒ අනෙකුත් ප්‍රධාන දෙවිවරුත් එක ප්‍රධාන මහේශාක්‍ය දෙවිවරු වශයෙන්ුත් ඊළඟට මේ ගාන්ධර්ව නැත්නම් ගන්ධබ්බ කියලා කියන ඒ දෙවිවරු ඊට වඩා අඩු මට්ටමක අර මහේශාක්‍ය දෙවිවරුන්ව සතුටු කිරීම සඳහා සංගීත ආදීන් නැටුම් ගැයුම් වැයුම් ආදීන් ඒ අයව සතුටු කිරීම සඳහා පෙළ ගැහිලා ඉන්න සූදානම් වෙලා ඉන්න ඒ කටයුතු වල යෙදෙන පිරිසක් වශයෙන්ුත් හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ ගන්ධබ්බ කියන ඒ ගාන්ධර්ව කුලයේ තමයි මේ පංචසික ඉපදිලා ඉන්නේ. ඉතින් එයා එතකොට අතවැසියෙක් වශයෙන් තමයි කටයුතු කරන්නේ ශක්‍රදේවේන්ද්‍රයාටත් අනිකුත් ඒ මහේශාක්‍ය දෙවිවරුන්ටත්. ඉතින් ඒ අයගේ ඉල්ලීම අනුව දැන් ඔන්න මේ පංචසික යනවා බුදුරජාණන් වහන්සේව බැහැදකින්. ගිහිල්ලා ඊට පස්සේ දැන් එතෙන්ට ඒ යන්නෙත් ඉතින් එතුමාත් අර දික් කරපු අතක් ආයි හකුල ගන්න සැනකින් හකුල ගත්ත අතක් දික් කර ගන්න සැනකින් බොහොම ෂණිකව දැන් මේ භාගතුන් වහන්සේ සමීපේ පහළ වෙනවා. ඉතින් ඊට පස්සේ මෙතෙන්ට ගිහිල්ලා මේ යනකොට දැන් එයා විශේෂයෙන්ම ඒ ගාන්ධර්ව කුලේ මේ සංගීතය හා සම්බන්ධ නැටුම් ගැයුම් වැයුම් හා සම්බන්ධ කොට්ටාසයක් නිසා මෙයා ගාව තියෙන වීණාවක්. ඒ වීණාවත් අරගෙන තමයි මෙයා යන්නේ. ඉතින් ඒක බේලුව පාණ්ඩු කියලා වීණාවක් තමයි ඒකේ නම සඳහන් වෙන්නේ. ඉතින් එතුමා ඒකත් අරගෙන මේ බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණෙනවා. ඉතින් පැමිණෙනවත් එක්කම මේ මුළු පර්වතයම ලෙල දෙනවා, බොහොම ආලෝකවත් වෙනවා. ඉතින් ඒ ගමේ පිරිස මවිතයටපත් වෙනවා මේ මොකද්ද වෙන්නේ කියලා. මේක මේ නිකන් හරියට ගිනි ජාලාවක් වගේ වෙනවා ය කියලා. මේක බොහොම දැන් ආලෝකවත් මේ ඉන්දසාලා පර්වතයත් ඒ අම්බසණ්ඩ කියන බ්‍රාහ්මණ ගමත් කියලා. ඉතින් අර ඒ ගම්වාසීන් නගරවාසීන් මවිතයටත්පත් වෙනවා. දැන් මේ දෙවි පිරිස දැන් පංචසික දිව්‍ය පුත්‍රයාත් ඒ වගේම අනිකුත් මහේශාක්‍ය දෙවිවරුත් දැන් පසුපසින් එන මේ දර්ශනය දැකලා ඉතින් දෙවිවරු පේන බවක් මේකේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් ආලෝක ස්වභාවය ඒ ආලෝකවත් වීම මේ නගරවාසීන් ගම්වාසීන් දකින බවක් මේ සූත්‍රය අනුව අපිට හිතා ගන්න පුළුවන්. දැන් මේ විදිහට පැමිණෙන පංචසික දිව්‍ය පුත්‍රයා ඒ වෙනකොට එක්තරා දෙවඟනක් කෙරෙහි හිත බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ මේ පංචසික දිව්‍ය පුත්‍රයා ආලයෙන් බැඳිලා ඉන්නවා සූර්ය වච්චසා කියලා දිව්‍ය කාන්තාවක් එක්ක. දැන් මේ කාන්තාවත් එක්ක තියෙන මේ ප්‍රේමය සම්බන්ධයෙනුත් ඒ වගේම බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නය කෙරෙහි තමන්ගේ හිතේ තියෙන සද්ධාව සම්බන්ධයෙනුත් එක්කාසු වෙච්ච නැත්නම් ඒ දෙක එකට මුසු වෙච්ච ගාථා බන්ධනයකින් තමයි බුදුරජාණන් වහන්සේව සතුටු කරන්න දැන් මේ තැනැත්තා උත්සාහන්ත වෙන්නේ. අර තමන්ගේ ඒ වීණාව මේ වයමින් බේලුව පාණ්ඩු කියන වීණාව වයමින් මෙතුමා ඉදිරිපත් කරනවා තමන්ට මේ බුදුන් දහම් සඟුන් සම්බන්ධයෙන් තියෙන සද්ධාවත් ඒකත් එක්ක මිශ්‍ර වෙලා අර තමන්ට ඒ සූර්ය වච්චසා කියන ඒ කාන්තාව කෙරෙහි ඒ දිව්‍යාංගනාව කෙරෙහි තමන්ගේ හිතේ තියෙන බැඳීමත් ඇලීමත් තමයි දැන් මේ ගාථා වලින් විස්තර කරන්නේ. දැන් එකතකින් බැලුවාම ඉතින් අපිට පොඩි ජුගුප්සාවක් පහළ වෙන්න පුළුවන්. දැන් මේ බුදු කෙනෙක් හම්බ වෙන්න ඇවිල්ලා මේ පංචසික දිව්‍ය පුත්‍රයා මොනවාද මේ කියන්නේ කියලා. කෙසේ නමුත් ඉතින් අනිත් පැත්තට හිතන්න පුළුවන් බුදුරජාණන් වහන්සේත් මේ පංචසිකගේ මේ ගීතරාවය එහෙම නැත්නම් දැන් මෙතන බැලුවාම නිකන් විරහ ගීතය අහගෙන ඉන්නවා බොහොම අධ්‍යස්ත. ඉතින් මම දැන් මේ විරහ ගීතය මේ පිඟුතුන්ට කියන්න යන්නේ නැහැ. ඉතින් මං කල්පනා කරා දැන් මේ විරහ ගීතෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ කියන ප්‍රකාශය ඉදිරිපත් කරන්න. දැන් බුදුරජාණන් වහන්සේ මේ විරහ ගීතය ඉදිරිපත් කරාට පස්සේ මොකද විරහ ගීතයක් වශයෙන් පෙන්වුවේ? මොකද මේ වෙනකොට පංචසික හිතාගෙන ඉන්නවා මේ සූර්ය වච්චසා කියන දිව්‍යාංගනාව වෙන කෙනෙක්ට කැමැත්ත දීලා ඉන්නේ කියලා. ඒ නිසා එයාගේ හිතේ පුංචි දොම්නසක් තියෙනවා ඇය සම්බන්ධයෙන්. හැබැයි ආයතු මේ මෙතුමා තුළ ලොකු ආලයක් ප්‍රේමයක් දැන් ගොඩනැගිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ ගැනම තමයි ඉතින් මේ කවිවලත් කියන්නේ, ගාථාවලත් කියන්නේ. කෙසේ නමුත් ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සියල්ල උපේක්ෂාවෙන් අහගෙන ඉඳලා ඊළඟට ප්‍රකාශයක් කරනවා, ඔබතුමා මේ ගීතය කියද්දිත් වාදනය කරද්දිත් ඒ වීණාව වාදනය කරද්දිත් ඒ ගීතස්වරයත් ඒ වගේම වීණාවේ වාදනයත් බොහොම සමසමව තමයි කෙරුණේ. ඒ දෙකේ පුදුමාකාර ගැළපීමක් තිබුණා. එකක් අනෙක අභිබවා ගියේ නැහැ. බොහොම සමබරව තමයි ඒක වාදනය කරේ, ඉදිරිපත් කරේ. දැන් සංගීතය හදාරන කෙනෙක් සමහරට දන්නවා ඇති, දැන් ගීතස්වරය ඕනටඩයිස්මතු වෙලා වාදනය ඇහුන් නැත්නම් ඒකත් සාර්ථක නැහැ. ඒ වගේම ගීතස්වරය යටපත් වෙලා වාදනය ඉස්මතු වෙලා ඇහුනොත් ඒකත් සාර්ථක නැහැ. එතකොට මේ පංචසික දිව්‍ය පුත්‍රයා මේ දෙක බොහොම සමබර කළා සාර්ථක ගායනයක් වාදනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්න ඒ කාරණේ අගය කරනවා. ඒ කාරණේ අගය කළා ඊට පස්සේ මේ එතුමාගෙන් අහනවා මේ මේ ගාථා කොයි කාලෙද මේ පද බැන්දි කියලා සකස් කරගත්තේ කියලා. එතකොට එතුමා කියනවා මේ භාගතුන් වහන්සේ ඒ බුදුවෙච්ච අලුත උරුවේලා කියන දනහුවේ වැඩවාසය කරන අජපල් නුගරුක මුල වැඩවාසය කරන කාලේදී තමයි මම මේ ගාථා ටික බන්ධනේ කළේ කියලා. ඉතින් එතෙන්දී නැවතත් ඉතින් එතුමා අර තමන්ගේ තියෙන කැමැත්ත ඒ සූර්ය වච්චසාවට තියෙන කැමැත්ත එහෙම ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේත් එක්ක දැන් සතුරු සාමිචි කතාවේ පංචසික යෙදෙමින් කාලය ගත කරනවා. දැන් ඉතින් සාමාන්‍යයෙන් තමන්ගේ ප්‍රේමවතිය ගැන එහෙමද ওই විදිහට ඉතින් විස්තර කතා කර කර ඉන්නකොට ඉතින් මන් දැන් බැලුවාම දැන් පංචසිකට අර ආපු කාර්යය අමතක වෙනවා. දැන් ඔක ඉතින් සාමාන්‍යයෙන් කාටත් වෙන දෙයක්නේ. ඉතින් තමන් කැමැතිම කෙනා ගැන කැමැතිම දේ ගැන විස්තර කර කර ඉන්නවා. ඉතින් එතකොට මේ ආපු කාර්යය අමතකයි. දැන් ඉතින් අර පිටිපස්සෙන් ඉඳගෙන සක්දේව රජතුමා දැන් පණිවිඩයක් ඒ එවනවා මේ ආපු කාරණේ දැන් කියන්න. මම මේ ඔබතුමාව එව්වේ මේ තමන්ගේ පෙම්වතිය ගැන බුදුහාඳුරුවොත් එක්ක කිය කිය කල් ගත කරන්න නෙමෙයි, මේ මගේ පැමිණීම ගැන ප්‍රකාශ කරන්න. ඒ ගැන මූලික දැනුවීමක් කරන්නයි මම මේ පංචසිකව එව්වේ. ඒ නිසා දැන් ඉක්මනටම ඒ කාරණාව මේ භාගතුන් වහන්සේට සැල කරන්න කියලා කුමක් හෝ ක්‍රමයකට දැනුම් දීමක් කරනවා. එතකොට තමයි දැන් පංචසිකට මතක් වෙන්නේ, ඔව් මම දැන් ආවේ යම්කිසි විශේෂ කාරණාවකට. දැන් භාගතුන් වහන්සේ බොහොම සුහදව මාත් එක්ක කතා බහේ නිරත වෙලා ඉන්නවා. ඒ නිසා දැන් සුදුසුයි මේ සක්දෙවි රජුන්ගේ පැමිණීම භාගතුන් වහන්සේට සඳහන් කරන්න කියලා. ඊට පස්සේ තින් බුදුරජාණන් වහන්සේට ඒ සක්දෙව් රජතුමාගේ පැමිණීම ගැන සලකනවා මේ පංචසික විසින්. ඊට පස්සේ දැන් ඔන්න සක්දේව රජතුමා පැමිණෙනවා. සක්දේව රජතුමා පැමිණිලා ඊට පස්සේ එතුමාගේ පැමිණීම ගැන ඉතින් බුදුරජාණන් වහන්සේ සතුට ප්‍රකාශ කරනවා. මොකද මේ සක්දේව රජතුමා කියන්නේ බොහොම කාර්ය බහුල කෙනෙක්. ඒ නිසා ඒ තරම් අතිශය කාර්ය බහුලත්වයක් තිබියදී මේ බුදු කෙනෙක් දකින්න පැමිණීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ සක්දේව රජතුමාට මුලින්ම ස්තුති ප්‍රකාශ කරනවා. ඉතින් අනු අපිට තේරෙනවා දැන් දිව්‍ය ලෝකවලත් බැලුවාම මේ මනුස්ස ලෝකේ වගේම මේ පෙම්පල හිලව් තියෙන ගතියක් ඉතින් අපිට මේ සූත්‍රය අනුව හිතා ගන්න පුළුවන්. ඒ වගේමයි මේ මනුස්ස ලෝකේ වගේම සෑහෙන කාර්ය බහුලත්වයක් දිව්‍ය ලෝකෙත් තියෙන ගතියක් මේ සක්දේව රජතුමාගේ කාර්ය බහරය දිහා බැලුවාම හිතා ගන්නත් පුළුවන්. ඉතින් අපි හිතනවා දිව්‍ය ලෝකෙ ගියාම කිමලෝ දෙයක් නැහැ, සම්පූර්ණයෙන් උදින්දන් රැ වෙනකන් සැප විඳින්නමයි තියෙන්නේ කියලා. කෙසේ නමුත් දැන් මේ සක්දේව රජතුමාත් සමග කෙරෙන අල්ලාප සල්ලාපයෙන් අපිට තේරෙනවා සක්දේව රජතුමා බොහොම කාර්ය බහුල කෙනෙක්. ඒ නිසා එතුමාගේ ඒ කාර්ය බහුලත්වයේ තිබියදී තමයි දැන් මේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න එන්නේ. ඉතින් මේ විදිහට පැමිණීම සම්බන්ධයෙන් සක්දේව රජතුමාට ප්‍රශංසා කරාට පස්සේ එතුමා මතක් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, මම මීට කලින් වතාවකදී භාග්‍යතුන් වහන්සේ හම්බෙන්න පැමිණියා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ සමාධි සෝයෙන් තමයි වැඩවාසය කළේ. ඉතින් ඒ නිසා මම ඔබ වහන්සේට කරදර කරන්න ගියේ නැහැ. ඉතින් මම ආපහු හැරිලා යන්න ආසන්නයේදී එතන හිටියා මේ වෙස්සවන කියන රජතුමාගේ, නැත්තම් මේ බුම්මාටු දෙවියන්ගේ බුඤ්ජති කියලා පද පාරිචාරිකාවක් එතුමියට සඳහන් කළා, මේ මම ආවේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්නයි කියලා. ඉතින් එතෙන්දී එතුමිය මට සඳහන් කළා, මේ වෙලාවේදී භාගතුන් වහන්සේව මුණ ගැහෙන එක සුදුසු නැහැ, උන්වහන්සේ සමවත් සුවයෙන් විවේකීව වැඩවාසය කරන අවස්ථාවක් කියලා ඉතින් එතුමිය මට සඳහන් කළා. ඉතින් ඊට පස්සේ ඉතින් මම එයාට කිව්වා, එහෙමනම් භාගතුන් වහන්සේ සමවතින් නැගී සිටියාට පස්සේ මේ විදිහට මම පැමිණි බවත් මම වන්දනා කරන බවත් ප්‍රකාශ කරන්න කියලා මම එතුමියට කියලා තමයි ගියේ. ඉතින් මොන ඔය පරණ වෙච්ච සිදුවීමක් දැන් ඔන්න සක්දේව රජතුමා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරනවා, ඔව් මෙහෙම කාරණයක් සිද්ධ වෙලා තියෙනවා, සක්දේව රජතුමා මීට කලින් අවස්ථාවකදී පැමිණලා තියෙනවා, ඒ වෙලාවෙදී තමන් වහන්සේ සමවත් සුවයෙන් වැඩවාසය කරලා තියෙනවා. එතකොට අර බුඤ්ජති කියන ඒ වෙස්සවන රජතුමාගේ බිරිඳකට ඒ තමන්ගේ පැමිණීම සඳහන් කරලා ගිහිල්ලා තියෙනවා. ඉතින් අයත් මට ඇවිල්ලා ඒ මේ සක්දේව රජතුමාගේ පැමිණීම ගැන සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ කාරණාව බුදුරජාණන් වහන්සේ පෙරලා මේ සක්දේව රජතුමාට මතක් කරනවා, මේ තමන් වහන්සේව හම්බෙන්න ඒ සක්දේව රජතුමා පැමිණි එක ගැන තමන් දැනුවත් බව. එහෙම නැත්නම් අර බුඤ්ජති කියන තැනැත්තිය භාගතුන් වහන්සේට ඒ සක්දේව රජතුමාගේ පැමිණීම සඳහන් කරපු බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඉතින් මේ විදිහට දැන් ටික ටික සක්දේව රජතුමාත් බුදුරජාණන් වහන්සේත් අතර දැන් එකලුපග බවක්, නැත්නම් හොඳට සමීප බවක්, සුහද බවක් ගොඩනැගෙනවා. ඒ වෙලාවේදී තවත් ඉතාම ලස්සන කාරණාවක් මේ සක්දේව රජතුමා මතක් කරනවා. ඒ තමයි මෑත කාලයේදී ඒ තවුතිසා දිව්‍ය ලෝකේ පහළ වෙච්ච ගෝපක කියන දිව්‍ය පුත්‍රයා ගැන. ඒ ගෝපක කියන දිව්‍ය පුත්‍රයා හැමෝගෙම පුතෙක් වගේ තමයි දැන් සලකන්නේ. ඒ කියන්නේ අනිකුත් සියලු මහේශාක්‍ය දෙවිවරු තමන්ගේ පුතෙක් පුතෙකුට හා සමානව මේ ගෝපක කියන දිව්‍ය පුත්‍රයාට සලකනවා. එතුමාත් මහේශාක්‍ය දිව්‍ය පුත්‍රෙක්. බොහෝම මහේශාක්‍ය ලීලාවෙන් දැන් මේ තාවතින්ස දිව්‍ය ලෝකේ පහළ වෙලා ඉන්නවා. මෑතකදී තමයි ආ පහළ වුනේ. ඉතින් එතුමා ගැන විස්තරයක් දැන් ඔන්න සක්දේව රජතුමා භාගතුන් වහන්සේට සලකනවා. එතුමා කියනවා, ඉස්සර හිටියා මේ ගෝපිකා කියලා කාන්තාවක්. එතුමා විශේෂයෙන්ම මේ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි බොහොම ශ්‍රද්ධාවකින් හිටියේ. ඒ වගේමයි සීල් රැකීම ආදී කටයුතු වල බොහොම අවංකව නිරත වුණා. ඒ වගේමයි එතුමියට ලොකු වමනාවක් තිබුණා, මේ කාන්තා ස්වභාවය අයින් කළා පුරුෂාත්ම භාවයක් ලබන්න. ඒ නිසා ඇය ඒ පුරුෂාත්ම භාවයක් ලැබීම මූලික කරගෙන සෑහෙන කුසල් කළා. ඉතින් මෙහෙම කුසල් කරලා මේ ත්‍රිවිධ රත්නයේ කිරී බොහොම ශ්‍රද්ධාවෙන් සිල්වන්තව ඒ කටයුතු කරපු ඇය දැන් ගිහිල්ලා මිය යාමෙන් පස්සේ ගිහිල්ලා ඉපදුනේ මේ තාවතින්ස දිව්‍ය ලෝකේ. ඉතින් දිව්‍ය ලෝකේ ගියා පමණක් නෙමෙයි, අර ඇයගේ අදිෂ්ඨානයත් මුදුන්පත් වුණා. ඒ මොකද්ද? ඒ කාන්තාත්ම භාවයෙන් ස්ත්‍රීආත්ම භාවයෙන් අතමිදෙලා ඇය පුරුෂාත්ම භාවයක් ලැබුවා. ඇය තමයි දැන් මේ ගෝපක කියලා දිව්‍ය පුත්‍රයෙක් බවට, හැමෝගෙම දරුවෙක් වගේ, නැත්නම් හැමෝගෙම මේ පුතෙක් වගේ කටයුතු කරන මට්ටමකින් හැමෝම කැමති, හැමෝටම ප්‍රිය උපදවන දිව්‍ය පුත්‍රයෙක් බවට දැන් තවුතිසා දිව්‍ය ලෝකේ පහළ වෙලා ඉන්නේ ඇය තමයි කියලා දැන් මේ සක්දේව රජතුමා මේ ගෝපක දිව්‍ය පුත්‍රයා ගැන විස්තර ටිකක් කියනවා. ඊට පස්සේ තවදුරටත් එතුමා සඳහන් කරනවා, දැන් මේ ගෝපක දිව්‍ය පුත්‍රයා කරපු තවත් කාරණාවක් ගැන. එතුමා දැන් මොකද කරන්නේ? එතුමාට පහළ වෙච්ච මේ සියලු සැප සම්පත් දැකලා කල්පනා කරලා බලනවා, ප්‍රත්‍යවේක්ෂා කරලා බලනවා, මොකක් මොන මොන කාරණා නිසාද තමන්ට මෙතරම් මහේශාක්‍ය දිව්‍යාත්ම භාවයක් ලැබුණේ කියලා. ඒ වගේමයි දැන් තමන්ට ආවතේව කරන්න බැලමෙහි කරන්න ඉන්න අය ගැනත් ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලනවා. දැන් එතකොට තේරෙනවා මේ එතුමාට බැලමෙහෙවරකම් කරන්න, එතුමාව සතුටු කරන්න එන ගාන්ධර්ව කුලේ පහළ වෙලා ඉන්නවා තවත් දෙවිවරු 3 දෙනෙක්. ඒ 3 දෙනා ඒ තමන්ගේ දානමාන ආදී පිළිගත්ත ගියාත්ම භාවයේ හිටිය ස්වාමින්වහන්සේලා 3 නමක්. දැන් ගෝපිකා කියලා කියන්නේ එතකොට ඒ ගියාත්මේ කාන්තාවක්. ඇයි බොහොම ශ්‍රද්ධාවන්ත සිල්වන්ත කාන්තාවක්. ඇයි එතකොට මහා සංඝරත්නයට බොහොම උනන්දුවෙන් සැලකිල්ලෙන් කටයුතු කරලා තියෙනවා. ඇයි ධම්පින් ආදිය කරලා තියෙනවා. ඒ සංඝ පිරිසේ හිටිය 3 නමක් තමයි දැන් මේ අලුත් ආත්ම භාවයේදී දැන් මේ ගෝපක කියන දිව්‍ය පුත්‍රයාට ආවතේව කරන්න පහළ වෙලා තියෙන්නේ. දැන් ඉතින් බැලුවාම ඔක්කොම උඩු යටිකුරු වෙලා තියෙන්නේ. අපි හිතන්නේ ඉතින් අර හාමුදුරුවරු ඉන්න ඕනි උපාසිකාවට වඩා උඩින් කියලා ඊළඟ ආත්ම භාවයේදී. දැන් මෙතෙන්දී ඒක අනිත් පැත්ත වෙලා තියෙනවා. දැන් ඒකට බලනවා මොකද මෙහෙම වෙලා තියෙන්නේ. බැලුවාම අර ස්වාමීන් වහන්සේලා ඒ තමන්ගේ කටයුත්ත හරියට ඉෂ්ට කරලා නැහැ. දැන් මේ බුදුරජාණන් වහන්සේ නමක් ජීවමානව වැඩ සිටිද්දී උන්වහන්සේගේ ශාසනයේ මහාන වෙලා ඉඳද්දී ඒ බොහොම අප්‍රමාදීව යහුසුලව කටයුතු කරනවා වෙනුවට කම්සප කෙරෙහි ආසාවකින් තමයි යම්පමණකින් ටිකක් ප්‍රමාදචාරීව තමයි මේ ස්වාමීන් වහන්සේලා කටයුතු කළා තියෙන්නේ. ඒ නිසා අන්තිමට මොකද වෙන්නේ? තමන්ට අප උපස්ථාන කරපු තමන්ට දානි ගෙනල්ලා දීපු ඒ ගෝපිකා කියන කාන්තාවගේ බැලමෙහෙවර කරන කෙනෙක් බවට තමයි මේ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා ඊළඟ භවයේදීපත් වෙන්නේ. දැන් මේ தත්ත්වය තේරුම් ගත්ත ගෝපක දිව්‍ය පුත්‍රයාට එක්තරා අන්දමකින් කනස්සල්ලක් පහළ වෙනවා. මොකද මේ තමන්ට තමන්ගේ අප උපස්ථාන ලැබපු තමන්ගෙන් දම් පිළිගන්නපු මේ ස්වාමීන් වහන්සේලා අද මේ පත් වෙලා තියෙන தත්ත්වය. ඒ නිසා ඇය මතක් කරලා දෙනවා මේ තමන්ගේ කුසලය ගැන. මම හිටියේ මෙන්න මේ බඳු තැනක, මම හිටියේ ස්ත්‍රී ආත්ම භාවයක, මගේ දම්පින් පිළිගැනීම මේ මං ගිහිල්ලා ඔබතුමාලාට ඔබ වහන්සේලාට මේ දම්පැන් පිළිගැන්නුවේ. දැන් මේ ඔබ වහන්සේලා මොකද්ද කරගෙන තියෙන්නේ? මම නම් මේ විදිහට සිල් රැකලා මේ විදිහට දම් පිළිගන්වලා මගේ අදිෂ්ඨානයකුත් තිබුණ මේ ස්ත්‍රී ආත්ම භාවයෙන් අත මිදලා පුරුෂාත්ම භාවයක් ලබන්න ඕනේ කියලා. ඉතින් මට ඒකත් ඉෂ්ට වුණා. ඒකත් එහාට ගිහිල්ලා මට මේ හැමෝම ප්‍රියකරන දිව්‍යාත්ම භාවයකුත් ලැබුණා. මහේශාග දිව්‍යාත්ම භාවයකුත් ලැබුණා. අන්තිමට මේ ඔබ වහන්සේලා අර මේ බුදු කෙනෙක්ගේ ශාසනය පැවිදිව ඉඳලා දැන් බලන්නකෝ මේ මට ආවතේව කරන කෙනෙක් බවට පත් වෙලා තියෙන්නේ කියලා බොහොම ඒ ස්වාමීන් වහන්සේලාගේ හිතේ සංවේගයක් පහළ වෙන අන්දමින් ප්‍රකාශයක් කරනවා. දැන් එතකොට මේ ප්‍රකාශය අහන ස්වාමීන් වහන්සේලා දෙනමක් මේ தත්වය ගැන බොහොම ලොකු සංවේගයක් කලකිරීමක් ඇති කරගන්නවා. ඇයි තමන්ට මේ තමන්ගේ දායකාවකට අපුපස්ථාන කරන මට්ටමකට තමන්පත් උනේ කියලා. ඊට පස්සේ උන්වහන්සේලා දෙනම මොකද කරන්නේ? දැන් එතකොට දිව්‍ය පුත්‍රයෝ, ඒ දිව්‍ය පුත්‍රයෝ දෙනවා දෙන්න මොකද කරන්නේ? ඉක්මනටම මේ කරන වැඩවලින් අයින් වෙලා ඒ අය විවේකීව නැවතත් ඒ තමන් වඩපු බණ භාවනා මෙනෙහි කළා, භාවනා වඩලා ධ්‍යානත් උපදවගෙන අනාගාමි බවට පත් වෙලා සුද්ධාවාසයක උපත ලැබනවා කියලා සඳහන් වෙනවා. හැබැයි එතන හිටපු එක සාමින් වහන්සේ නමකට ඒක කරගන්න බැරි වෙලා තවදුරටත් ප්‍රමාදචාරීව කම්සප්පෙහි ඇලිලා ඒ මට්ටමෙම ගත කළා තියෙනවා. ඉතින් එතෙන්දී ඒ ගෝපක කියන දිව්‍ය පුත්‍රයා සම්බන්ධයෙන් ඒ සංගීතකාරක ස්වාමින් වහන්සේලා කියපු ගාථාවක් තමයි මම අද මාතෘකාව වශයෙන් තියාගත්තේ. තස්සේව බුද්දස්ස සුධම්මතාය සක්කස්ස පුත්තෝම්හි මහානුභාවෝ මහා ජුතිකෝ තිදු වූප සම්පූපපන්නෝ ජානಂತಿ මං ඉදාපි ගෝපකෝති. දැන් මේ ගෝපක දිව්‍ය පුත්‍රයාත් කලින් හිටියේ ගෝපිකා කියන කාන්තාවක් වශයෙන්, ඊට පස්සේ බුදුන් දහම් සංගුණ කෙරෙහි බොහොම පැහැදීමකින් ශ්‍රද්ධාවකින් කටයුතු කරා, වෝටන් කළා. ඒ වගේම ඒ කුසලයේ ආනිසංසයක් වශයෙන් මම දැන් සක්දෙවිඳුන්ගේ මහා තෙදවන්ත පුත්‍රයෙක් විදිහට මේ තවතිසා දිව්‍ය මේ දිව්‍ය ලෝකේ ගෝපක කියන නමින් පහළ වුණා. ඉතින් මේ විදිහට තමන්ගේ මේ මහේශාක්‍ය ලීලාව ගැනත් අර ස්වාමින් වහන්සේලාට තමන් අවවාද කරපු එක ගැනත් ඊට පස්සේ ඒ ස්වාමින් වහන්සේලා දෙනමක් සංවේගයටපත් වෙලා නැවතත් කමටහන් වඩලා ඒ අල්පේශාක්‍ය දිව්‍යාත්ම භාවයෙන් අත මිදිලා බ්‍රහ්ම ලෝකයේ උපත ලැබපු ආකාරය ගැනත් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. ඉතින් ඒක අතකින් බැලුවහම අපිට පැති කීපයකින් මේ සූත්‍රයේ තියෙන හරයන් කීපයක් උකහා ගන්න පුළුවන්. මොකද එකක් තමයි මහාන වෙච්ච පමණින් සියල්ල සාර්ථක වෙන්නේ නැහැ කියන එක. ඒ වගේමයි වෙන වෙන දේවල් කර කර මහානකම් කරා කියලා ඒකේ ඇති ලොකු ප්‍රයෝජනයක් නැති බව. ඒ තමන්ගේ අර්ථ සිද්ධිය පිණිස කටයුතු කළ යුතු බව. එහෙම නැත්නම් ඒ වෙන්නේ තමන්ටම අපෝපස්ථාන කරපු තමන්ටම දන්පින් පිළිගන්වපු ඒ තමන්ගේම දායක දායිකාවන්ගේ අප උපස්ථාන කරන தത്വෙට ඒ අයටත් බැල මෙහෙවර කරන தത്വෙට තමන්ටපත් වෙන්න ඉඩ තියෙන බව එක අතකින් එතකොට මේ සූත්‍රය අනුව අපිට හිතා ගන්න පුළුවන්. ඒක තින් බැලුවාම මෙතන මේ ආත්ම භාවයේ උසස් වෙච්ච කෙනෙක් එහෙමනම් ඊළඟ ආත්ම භාවයේ පහත් වෙන්න පුළුවන්. මේ ආත්ම භාවයේදී පහත් වෙච්ච කෙනෙක් ඊළඟ ආත්ම භාවයේ උසස් වෙන්න පුළුවන්. ඒ නිසා මේවා බැලුවාම ස්ථිරව තියෙන දේවල් නෙමෙයි. තමන් කරන කුසලා කුසල කර්මානුව ඊළඟ ආත්ම භාවයේ තීරණය වෙනවා. ඉතින් ඒ අනුව එතකොට මේ උසස් පහත් උස්මිටිකන් ඔක්කොම වෙනස් වෙලා යනවා. අපි හිතුවට මේ කාලේ රජකම් කරාම ඊළඟ ආත්ම භාවයේදී රජකම මහම්බේ කියලා සමහර විට ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත සිද්ධ වෙන්න පුළුවන්. අපි හිතුවට මේ කාලේ දුප්පත් වෙ ඉඳලා ඊළඟ ආත්මෙත් ඕකම වෙයි කියලා සමහර විට තමන් නිවැරදිව නම් කටයුතු කළේ ඊළඟ භවයේදී බොහොම මහේශාක්‍ය පත්ත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේවා හා සම්බන්ධයෙන් විවිධාකාර සූත්‍ර දේශනාවන් වලදී භාගතුන් වහන්සේ පෙන්ලා තිනවා. එකක් මෙතෙන්දී ඕනනම් අපිට මතක් කරගන්න පුළුවන් එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ ලෝකේ මිනිස්සුයෝ කොටස් හතරක් ඉන්නවා. එක කොටසයක් අඳුරෙන් අඳුරට ගමන් කරනවා. තවත් කොටසයක් අඳුරෙන් ආලෝකයට ගමන් කරනවා. තවත් කොටාසයක් ආලෝකයෙන් අඳුරට ගමන් කරනවා. තවත් කොටාසයක් ආලෝකයෙන් ආලෝකයට ගමන් කරනවා. දැන් මේ උපමාවෙන් භාගතුන් වහන්සේ පෙන්ලා දෙන්නේ එක්තරා මිනිස්සු කොටාසයක් ඉන්න උපදිනකොට ඒ තරම් දැනුමක්වත් අවබෝධයක්වත් සැප සම්පත්වත් මොකක්වත් නැහැ. සමහරවිට උපදුනේ බොහොම පහත් කුලයක, නීච කුලයක. ඒ වගේමයි බොහොම දුප්පත්, සමහරවිට විවිධාකාර ලෙඩ රෝග එහෙමත් තියෙනවා. ඉතින් බොහොම දුක්ඛිත මට්ටමකින් තමයි උපතක් ලැබුවේ. ඊට පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ? තවදුරටත් කරන්නේත් බොහොම අකුසල් වලම තමයි නියැලෙන්නේ. අපි තුමු තමන්ගේ ජීවිකා වෘතිය සකස් කරගන්න එක්ක සත්තු මරලා නැත්තම් හොරකම් කළා. ඉතින් මේ විදිහට ඒ තමන් නියැලෙන්නේත් තවදුරටත් අකුසල කර්ම වලමයි. එතකොට මොකද වෙන්නේ? ඒ පිරිස මරණයෙන් මත්තෙන් තවදුරටත් අඳුරටම තමයි යන්නේ. එතකොට අඳුරේම ඉපදුනා නෑ, ඊළඟ භවෙදිත් අඳුරටම යනවා. අඳුරෙන් අඳුරට යන පිරිසක් ඉන්නවා. හැබැයි තවත් පිරිසක් ඉන්නවා ඉපදුනේ ටිකක් දුප්පත්ව, ඒ වගේමයි ලොකු සැප සම්පත් තිබුණ නැහැ, බොහොම දුක්ඛිත ජීවිතයක් තමයි ගත කරන්නේ. හැබැයි යම්කිසි දහමක් ශ්‍රවණය කරන්න සැලැස්සිලා, එහෙම නැත්නම් කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබිලා, ඒ අනුව පුළුවන් තරම් තමන්ට ශක්තිපමණින් උත්සාහන්ත වෙනව නිවැරදි දෙයක් කරන්න. මොකද දැන් අපි පිනක් කරන්න, කුසලයක් කරන්න එහෙම ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ නිවැරදිව ඒක කරන්න. ඉතින් ඒ නිසා ඒ තැනැත්තන් තමන් කොයිතරම් දුප්පත් වුණත් නිවැරදි දහම ප්‍රගුණ කරමින් පුළුවන් තරම් උත්සාහන්ත වෙනවා ඒ තමන්ගේ හිත වර්ධනය කරගන්න, කුසලයේ පිහිටුවා ගන්න. දැන් මොකද වෙන්නේ? ඒ ආනිසංසය අනුව ඊළඟ භවයේදී ගිහිල්ලා අර තමන් හිටිය තත්ත්වයට වඩා ආලෝකවත් වූ ජීවිතයක් තමයි ලබන්නේ. දැන් හිටියේ බොහොම දුක්ඛිත ජීවිතයක, හැබැයි බොහොම සුඛිත මුදිත ජීවිතයක තමයි ඊළඟ භවයේදී උපත ලබන්නේ. තේ පිරිස බුදුරජාන් වහන්සේ හඳුන්ලා දෙන්නේ අඳුරෙන් ආලෝකයට යන පිරිසක් වශයෙන්. ඊට පස්සේ පෙන්නනවා ආලෝකයෙන් අඳුරට යන පිරිසක්. ඒ පිරිස කටයුතු කරන්නේ දැන් ඒ අය උපත ලබන්නේ බොහොම ආඩ්‍ය වූ මේ පවුලක. තමන්ගේ දෙමව්පියෝ බොහොම පොහොසත් ඒ වගේම සමාජයේ යම් කිසි තැනක් තියෙනවා ලැබුණ ධන ධාන්‍ය සම්පත් ඔක්කොම තියෙනවා. ඉතින් සැප සම්පත් බොහොම බහුල තැනක තමයි උපත ලබන්නේ. ඒ වගේම ඉතින් ශරීර සම්පත්තිය උපදි සම්පත්තිය ඒ විවිධාකාරයන් නුකුත් සම්පත්තිනුත් සියල්ලම තියෙනවා. එතකොට බැලුවහම ඉතින් බොහොම පුණ්‍යවන්තව තමයි උපත ලබලා තියෙන්නේ. හැබැයි ඉතින් එක්කෝ අසත්පුරුෂ ආශ්‍රයයකට වැටිලා නැත්තම් වෙන වෙන හේතු නිසා කරන්නේ හැබැයි නරක දේවල්. එක්කෝ ඉතින් සත්තු මරනවා නැත්තම් කාමයේ වරදවා හැසිරෙනවා මත්පැන් පානය කරනවා ඒ විදිහට ඉතින් අපි දන්න ඒ සාමාන්‍ය අකුසල කර්මවල තමයි වැඩියෙන් නිරත වෙන්නේ. ඉතින් ඒ නිසා මොකද වෙන්නේ? මැරලා ගිහිල්ලා උපත ලබන්න වෙන්නේ එක්කෝ අපායක නැත්තම් බොහොම දුක්ඛිත පරිසරයක තමයි ඊළඟ භවයේදී උපත ලබන්න වෙන්නේ. ඉතින් ඒ නිසා අඳුරෙන් ආලෝකයට යන පිරිසක් වශයෙන් ඒ පිරිස බුදුරජාණන් වහන්සේ සඳහන් කරලා තියෙනවා. දැන් ආලෝකයෙන් ආලෝකයට යන පිරිසක් වශයෙන් ඊළඟට පෙන්වන පිරිස උපත ලබද්දී බොහොම සැප සම්පත් සහිත පවුලක උපත ලබනවා. ඒ වගේමයි හොඳ ප්‍රඥාවක් තියෙනවා. ඉතින් ඒ අය කල්පනා කරනවා තමන්ට මේ ලැබිලා තියෙන සැප සම්පත් මේ ප්‍රඥාව මේක මේ නිකන් ලැබුච්ච එකක් නෙමෙයි මේකේ යම් යම් හේතු තියෙනවා. ඉතින් එතකොට මේ හේතුන් නිවැරදිව ක්‍රියාත්මක වෙච්ච නිසා තමයි නැත්තම් මගේ මේ අතීත කුසල කර්ම නිසා තමයි මේ තරම් හොඳ පොහොසත් සැපවත් ජීවිතයක් මේ භවයේදී ලැබිලා තියෙන්නේ. ඉතින් මෙතනින් මේක හමාර කරලා හරියන්නේ නැහැ. මෙතෙන්දී එහෙමනම් මම ඊට වඩා දියුණු මට්ටමකට මේ හිතපත් කරගන්නවා. ඒ නිසා උත්සාහන්ත වෙනවා. සීලයක් ආරක්ෂා කරනවා, හිතේ එකඟතාවයක් සමාධියක් දියුණු කරන්න උත්සාහන්ත වෙනවා, ප්‍රඥාවක් වඩන්න උත්සාහන්ත වෙනවා. මොකද මේ තමන්ට ලැබිච්ච ඒ සැපවත් මනුෂ්‍ය ජීවිතය ගැන සතුටු වෙලා ඒක තවදුරටත් වර්ධනය කරගන්න ආධ්‍යාත්මික ජීවිතයේ පැත්තටත් නැඹුරු වෙන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ? ඊළඟ භවයකදී උපත ලබන්නේ අර තමන්ට කලින් ලැබුණටත් වඩා බොහොම මහේශාක්‍ය මට්ටමක. ඒක කාමයන්ගේ මහේශාක්‍ය මට්ටමක් වෙන්න පුළුවන්, ප්‍රඥාවෙන් ඉහළ මට්ටමක් වෙන්න පුළුවන්. ඉතින් එතකොට අන්න ඒ පිරිස බුදුරජාන් වහන්සේ හඳුන්වන්නේ ආලෝකයෙන් ආලෝකයට යන පිරිසක් වශයෙන්. ඉතින් එතකොට දැන් මේ ගෝපක දිව්‍ය පුත්‍රාගේ කතාවස්තුවෙන් අපිට තේරෙන්නේ බැලුවාම අඳුරෙන් ආලෝකයට ගිය තැනැත්තෙක් තමයි ගෝපක. මොකද ගෝපිකා කියලා කාන්තාවක් වශයෙන් හිටියේ, සමහර විට ටිකක් දුප්පත් කාන්තාවක්. නමුත් ඇය ඒ නිවරදිව කටයුතු කිරීම නිසා බොහොම මහේශාක්‍ය දිව්‍ය පුත්‍රයෙක් බවට පත් වුණා. අර සාමින් වහන්සේලා ඒකේ අනිත් පැත්තයි උනේ ආලෝකයෙන් අඳුරට තමයි ගියේ. ආලෝකයෙන් ආලෝකයට ගියා කියලා හිතන්න අමාරුයි. මොකද මේ ගෝපිකගෙන් බැනුම් අහන නිසා. කෙසේ නමුත් එතනින් දෙනමක් තමන් සංවේගය පහළ කරගෙන ඊට පස්සේ තින් නැවතත් බණ භාවනා වඩලා ඉක්මනටම ඒ අනාගාමි තත්වයට පත් වුණා කියලා මේ සූත්‍රය අනුව අපිට හිතා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කතා ප්‍රවෘත්ති දැන් සඳහන් කෙරුණාට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුන් එක්ක බොහොම සතුරු සාමිචියේ යෙදෙනවා. ඒ වගේමයි මතක් කිරීමක් කරනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණාම අපේ මේ දිව්‍ය පරම්පරාව වර්ධනය වෙනවා, අසුර පරම්පරාව දුර්වල වෙනවා. දෙවියෝ තමයි ශක්තිමත් වෙන්නේ, දිව්‍ය ස්වභාව තමයි ශක්තිමත් වෙන්නේ, අසුරයෝ දුර්වල වෙන බවක් තියෙනවා. ඉතින් ඒක අපි දැන් අත් දකිනවා. ඉතින් ඒ විදිහට තත්ත්වය ඉතින් විස්තර කළා. ඊට පස්සේ දැන් මේ සක්දේව රජතුමා දැන් තමයි ඔන්න කාපු කාරණේට පිවිසෙන්නේ. එතුමා කියනවා සාමීනි මට ප්‍රශ්න කීපයක් තියෙනවා අහගන්න, එහෙමනම් අවසරයි කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දන්නවා මෙතුමා බොහොම ප්‍රඥාවන්ත තැනැත්තෙක්. ඉතින් ඒ නිසා මේ අහන ප්‍රශ්න වලට දෙන උත්තර වලින් ලොකු ප්‍රයෝජනයක් ලබා ගන්න තරම් පුණ්‍ය ශක්තියක් ප්‍රඥා ශක්තියක් මේ සක්‍ර දේවේන්ද්‍රයාට තියෙන බව භාගවතුන් වහන්සේ තේරුම් ගන්නවා. ඊට පස්සේ අහන ප්‍රශ්නය එකාතකින් මේ බැලුවාම මනුෂ්‍ය ලෝකයට පමණක් සීමා වෙච්ච ප්‍රශ්නයක් නෙමෙයි. ඉතින් එතුමා කියනවා මේ මිනිස්සුයෝ ඉන්නවා, අසුරයෝ ඉන්නවා, නාගයෝ ඉන්නවා, ගන්ධර්වයෝ ඉන්නවා. මේ විදිහට මේ කියපු මේ පිරිස් වලින් පරිබාහිර වූ පිරිසුත් ඉන්නවා. ඉතින් ඇයගේ එක්තරාන්දමක හිත්වල කැමැත්තක් තියෙනවා. ඔවුනොවුන්ට වෛර කරන්න නැතුව, ඔවුනොවුන් එක්ක ගහ බැන ගන්න නැතුව, ආයුධ ගන්නෙ නැතුව, දඬු මුගුරු ගන්න නැතුව බොහොම මේ සාමකාමීව ජීවත් වෙන්න අවශ්‍යයි කියලා තරන්දම කැමැත්තක් තියෙනවා හැමෝගෙම. හැබැයි ඒක වෙන්නේ නැහැ. වෙන්නේ මොකද්ද? ඒකේ අනිත් පැත්ත. එක්කෝ මේ ඇනුම් බැනුම් කරගන්නවා, එහෙම නැත්නම් ආයුධ අතට ගන්නවා, දඩමුගුරු අතට ගන්නවා, ඔවුනොවුන් හා කලහ විවාද කරනවා. ඒ වගේමයි මේ සතුරන් සහිතව තමයි වාසය කරන්නේ. දැන් අර වගේ කැමැත්තක් තුනට වෙන්නේ ඒකේ අනිත් පැත්ත. මොකද්ද මේකට හේතුව? දැන් බැලුවාම ඉතින් මනුස්ස ලෝකයට පමණක් අදාළ සිදුවීමක් විදිහට නෙමෙයි චක්‍රදේවේන්ද්‍රයා මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. මේක දිව්‍ය ලෝකවලට, නාග ලෝකවලට, ඊළඟට අසුර ලෝකවලට, මේ ඔක්කොටම සාධාරණ වූ ස්වභාවයක් වශයෙන් තමයි චක්‍රදේවේන්ද්‍රයා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නේ. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මේකට දෙන පිළිතුර තමයි මේ ප්‍රශ්නේ විසඳුවාට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ මෙබඳු කලහ කිරීම, විවාද වලට පැටලීම, ඔවුනොවුන් හා ඇනුම් බැනුම් ඇති කර ගැනීම, දඬු මුගුරු අතට ගැනීම, ආයුධ අතට ගැනීම, මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ අයගේ හිතවල තියෙන ඊර්ෂ්‍යාවත් මසුරුකමත් නිසා. දැන් එතකොට මොකද්ද මේ ඊර්ෂ්‍යාව මසුරුකම කියලා කියන්නේ? දැන් ඊර්ෂ්‍යාව කියලා එක අපිට තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු අපි යමක් කෙරෙහි අපේ හිතේ ලොකු ආසාවක් තියෙනවා. හැබැයි ඉතින් අපේට වත්කමක් නැහැ ඒක ලබා ගන්න. මොකක් හෝ හේතුවක් නිසා එක්කෝ අපි ඒ තරම් ධනවත් නැහැ, එක්කෝ අපි ඒ තරම් ශක්තිමත් නැහැ, අපි ඒකට සුදුසු නැහැ. මොකක් හරි හේතුවක් නිසා අපිට ඒක ලබා ගන්න බෑ. හැබැයි ඉතින් වෙනත් කෙනෙක් ඒක ලබාගෙන භුක්ති විඳිනවා. ඒකෙන් යම්කිසි සතුටක් සොම්නසක් ලබනවා. ඉතින් අපි ඒක දකිනවා. දකිනවත් එක්ක මොකද වෙන්නේ? දැන් අර තැනැත්තා කෙරෙහි හිතේ ඊර්ෂ්‍යාවක් පහළ වෙනවා. මට ගන්න බැරි එක මෙයා අරගෙන දැන් සැප විඳිනවා කියලා ඒ සැප විඳින කෙනා කෙරෙහි ඊර්ෂ්‍යාවක් පහළ වෙනවා. ඉතින් ඔන්න ඔය ඊර්ෂ්‍යාව ඔවුනොවුන් අතර කලහ විවාද ඇති වෙන්න, අඩදබර ඇති වෙන්න, දඬු මුගුරු අරගන්න හේතු වෙන බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඒ වගේමයි තවත් පැත්තකින් තමන්ට යම්කිසි ධනයක්, සම්පත් රාශියක් තියෙනවා, ඒක අනිත් අයට දෙන්න අපේ හිතේ කැමැත්තක් නැහැ. ඉතින් එතකොට තියෙන්නේ මසුරුකමක්. ඒ මසුරුකම නිසා යම්ස කෙනෙක් ඒ තමන්ගේ වස්තුවට බැල්මක් හෙලනවා නම් අන්න තමන්ට ඒකෙන් කේන්ති යනවා, නොරුස්නා ගතියක් පහළ වෙනවා, බයක් සැකක් පහළ වෙනවා. එතකොට අර තමන් අනිත් අයට සාධාරණ නොවන අන්දමින් ආරක්ෂා කරන යම්සි දෙයක් තවදුරටත් රැක ගැනීම සඳහා ඔවුනොවුන් හා කලහ විවාද වලට පැටලෙනවා. එතකොට අඩදඹර වලට පැටලෙනවා, දඬු මුගුරු ගන්න සූදානම් වෙනවා. එතකොට මෙන්න මේ ඊර්ෂ්‍යාවත් මසුරුකමත් නිසා තමයි මේ විදිහට මේ මිනිස්සු අතර වෛරී බවක්, කලහයක්, ඔවුනොවුන් හා ඇනුම් බැනුම් ඇති කර ගැනීමක්, දඬු මුගුරු අතර ගැනීමක්, ආයුධ අතර ගැනීමක් සිද්ධ වෙන්නේ කියලා මේ බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. ඉතින් මෙහෙම උත්තර දුන්නාට පස්සේ දැන් මේ කාරණාව ගැන සතුටු වෙනවා, මේ දීපු උත්තරය ගැන සතුටු වෙනවා චක්‍රදේවේන්ද්‍රයා. ඊට පස්සේ ඉතින් තවත් ප්‍රශ්නයක් අහනවා. මෙතනින් මේ ප්‍රශ්නේ උත්තරයට පස්සේ තවත් ප්‍රශ්නයක් අහනවා. එහෙමනම් ඊර්ෂ්‍යාවයි මසුරුකමයි පහළ වෙන්න හේතුව මොකද්ද? ඉතින් එතකොට මේ චක්‍රදේවෙන් මේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, ඊර්ෂ්‍යාවයි සතුරු මේ මසුරුකමයි පහළ වෙන්න හේතුව තමයි ප්‍රිය අප්‍රිය කියලා දෙකක් මේ මිනිසෙන්ගේ, මේ දෙවියන්ගේ, මේ ගාන්ධර්වයන්ගේ, මේ නාගයන්ගේ, අසුරයන්ගේ හිතවල තියෙනවා. يعني මේ සත්වයන්ගේ හිතවල මේක ප්‍රියයි මේක අප්‍රියයි කියලා ස්වභාවයක් තියෙනවා. ඔන්න ඕක තමයි හේතුව. ඊට පස්සේ චක්‍රදේවේන්ද්‍රයා අහනවා, එහෙමනම් මේ ප්‍රිය අප්‍රිය කියලා දෙකක් හිතේ ඇති වෙන්න හේතුව මොකද්ද? ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ උත්තර දෙනවා ඡන්දේ කියලා, කැමැත්ත. එයාගේ හිතේ කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්තක් අනුව තමයි ඡන්දයක් අනුව තමයි මේක ප්‍රියයි මේක අප්‍රියයි කියලා කෙනෙක්ගේ හිතේ ඇති වෙන්නේ. ඊට පස්සේ දැන් ඔන්න ඡන්දය පහළ වෙන්නේ මොන හේතුවක් නිසාද? දැන් මේ ටික ටික එකාතකින් බැලුවාම මේ චක්‍රදේවේන්ද්‍රයාගේ ප්‍රශ්න මාලාවේ තියෙන යෝනිසෝ මනසිකාරයක්. මොකද ලෝකයේ මේ බාහිර වශයෙන් පේන්න තියෙන එකෙන් තමයි යා පටන් ගන්න. ප්‍රශ්නේ පටන් ගන්න. ඒක කාටත් තේරෙනවා. මේ මිනිස්සයෝ සාමකාමීව ඉන්න ඕනේ කියලා හිතවල කැමැත්තක් තියෙනවා. හැබැයි ඉන්න හම්බ වෙන්නේ නැහැ. අඩදම්බර කරමින් විරුද්ධකම් කරමින් රණ්ඩු සරුවල් කරමින් තමයි වාසය කරන්නේ. ඒකට තමයි හේතුවක් අහන්නේ. ඒකට උත්තරයක් වශයෙන් තමයි බුදුහාඳුරෝ මේ ඊර්ෂ්‍යාව මසුරුකම පෙන්ලා දෙන්නේ. ඊට පස්සේ ඒකේ තව ඊට වඩා සියුම් හේතුවක් අහුවාම ඒකට තමයි උත්තරයක් වශයෙන් මේ ප්‍රිය අප්‍රිය බවක් වශයෙන් බුදුහාඳුරෝ පෙන්ලා දෙන්නේ. ඒකට තවත් එහා ගිය සියුම් හේතුවක් අහුවාම තමයි මේ ඡන්දය කියන එක පෙන්ලා දෙන්නේ. ඊට පස්සේ ඡන්දයට හේතුව කුමක්ද කියලා අහුවාම එතෙන්දී උත්තරයක් දෙනවා විතර්කයේ කියලා. විතර්ක කිරීම තමයි නැත්නම් හිතනවා කියන එක තමයි සිතුවිලි පහල කරගන්නවා කියන එක තමයි මේ ඡන්දයක් හිතේ ඇති වෙන්න හේතුව කියලා බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. ඊට පස්සේ විතර්කයට හේතුව කුමක්ද කියන එක ඇහුවට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ ඒකට උත්තරයක් දෙනවා පපංච සංඥා සංඛා නිදානෝ. ප්‍රපංච සංඥා සංඛාවන් තමයි මේ විතර්ක හිතේ ඇතිවෙන්න හේතුව කියලා උත්තරයක් දෙනවා. දැන් ඔන්න ඔතෙන්දී තමයි අපිට හම්බ වෙන්නේ මේ සක්කපඤ්ඤ සූත්‍රයේදී ප්‍රපංච ගැන කරන විවරණය. දැන් පින්වත්නි අපිට මතක් කරගන්න පුළුවන් අපි කලින් අවස්ථාවකදී මතක් කරගත්ත මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ ප්‍රපංචවලට හේතුව මුලින් එන්නේ ප්‍රපංචවිල්ලා ඇතරම් බැලුවාම අග හරියේදී හම්බ වෙන්නේ. ඒ කියන්නේ එකපාරටම ප්‍රපංචයකට යන්නේ නැහැ. හිත ප්‍රපංචයකට යන්නේ ක්‍රමානුකූල පියවර රාශියක් පහු කළා. ඒ පියවර රාශියකට පස්සේ තමයි ප්‍රපංචවලට පැමිණෙන්නේ. ඒ මදුපිණ්ඩික සූත්‍රය අනුව අපි පොඩ්ඩක් නැවතත් මතක් කරගත්තොත් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං. ඇහත් රූපයත් නිසා චක්කු විඥානයක් පහළ වෙනවා. ඇහැ පිළිබඳ දැනීමක් දැනුවත් වීමක් පහළ වෙනවා. ඊට පස්සේ ඒ තුනම නැවත සිද්ධ වෙන්න ඒ තුනේම ඒකරාශී වීමක් වශයෙන් නැවත සිදුවීමක් වශයෙන් ස්පර්ශයක් සිද්ධ වෙනවා. තින්නම් සංගති පස්සෝ කියලා අපි ඉගෙන ගත්තා. ඊළාට ඒ ස්පර්ශය මූලික කරගෙන ඊට පස්සේ විඳීමක් වේදනාවක් හටගන්නවා. යං වේදේති තං සංජානාති. මේ විඳින ඒ දැනීම නැත්නම් ඒ විඳීම සැපයක් නම් දුකක් නම් උපේක්ෂාවක් නම් ඒක තවදුරටත් හඳුන ගන්නවා. එතෙන්දී තමයි සංඥාවක් පහළ වෙන්නේ. යං වේදේති තං සංජානාති. ඊළඟට ඒ හඳුනා ගැනීම අනුව තමයි ඊට පස්සේ සිතීමක් සිද්ධ වෙන්නේ. මොකද මෙතන මේ සිතීම කියලා කිව්වහම යමක් හඳුනාගත්තා. ඒ හඳුනාගත්ත දේ ගැන තවදුරටත් හිතන්න බලනවා. තවදුරටත් වැඩි විස්තර හොයන්න හදනවා. ඒ ගැන අතීතය හා සම්බන්ධ කරගෙන කල්පනා කරනවා. අතීතයේ තමන් ලැබුව අත්දැකීම් මේකට එකතු කරගන්නවා. ඉතින් ඔන්න දැන් හිතනවා. එහෙම හිතන්න ගිහිල්ලා තමයි අන්තිමට ප්‍රපංචයක් දක්වා මේක පැතිරලා යන්නේ. එතකොට මේ කාරණා කීපය අපි මදුපිණ්ඩික සූත්‍රයේදී ඉගෙන ගත්තා. එතකොට මේකෙදි ප්‍රපංචය කියන එක තමයි මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ලැබිලා තියෙන්නේ. දැන් එතකොට අද අපි මේ කතා කරපු සක්කපඤ්ඤ සූත්‍රයේදී ඊට වඩා වෙනස් අර්ථ දැක්වීමක් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළා තියෙනවා. එතෙන්දී ඇත්තටම දැන් දක්ෂක්‍ර දේවේන්ද්‍රය පටන් ගන්න මෙතනින්. ඒ කියන්නේ වෛර කිරීම, දඬු මුගුරු ගැනීම, මේ සොර සතුරන් සිටීම, ඊට දුම්නසක් හිතේ පහර කර ගැනීම, මේ වගේ විවිධාකාර ප්‍රශ්න රැසක් ලෝකේ තියෙනවා. ඒකට හේතුව මොකද්ද කියලා යහන්නේ. ඒකට හේතුව වශයෙන් බුදුරජාන් වහන්සේ කියන්නේ ඊර්ෂාවත් මසුරුකමත් තමයි මේකට හේතුව. ඊට පස්සේ මේ ඊර්ෂාවත් මසුරුකමත් ලෝකේ ඇති වෙන්න හේතුව මොකද්ද? ඒකට උත්තරයක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මිනිස්සෙයින්ගේ හිත්වල, දෙවියන්ගේ හිත්වල, මේ සියලු සත්වයින්ගේ හිත්වල තියෙනවා ප්‍රිය අප්‍රිය කියලා ගතියක්. යම් දෙයකට ප්‍රියයි යම් දෙයකට අප්‍රියයි. මම එයාට කැමති, අරයට නම් අකමැතියි. මම ඒකට කැමති, අරකට අකමැතියි. ඉතින් ওই විදිහට අපේ හිත්වල එකකට කැමැත්තකුත් තව එකකට අකමැත්තකුත් තියෙනවා. ප්‍රිය අප්‍රිය බවක් තියෙනවා. එතකොට මේ ප්‍රිය අප්‍රිය බවට තවත් මූලික හේතුවක් වශයෙන් ඊට වඩා සියුම් හේතුවක් වශයෙන් ඡන්දය අපි සරලව අත්දැක්කොත් පරිවර්තනය කළොත් කැමැත්ත කියලා අර හිතේ ස්වභාවයක් ඊට පස්සේ පෙන්නුම් කරනවා. ඒකට හේතුව වශයෙන් මේ හිතේ කැමැත්තක් ඡන්දයක් පහළ වෙන්නේ කොහොමද? ඒකට හේතුව වශයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ විතර්කය. හිතන්න ගිහිල්ලා තමයි හිතේ කැමැත්තක් පහළ වෙන්නේ. ඊට පස්සේ මේ හිතන්න මේ විතර්ක පහළ වෙන්නේ කොහොමද? මේ ප්‍රශ්නය අහුවාම බුදුරජාණන් වහන්සේ සක්‍රදේවයන්ට උත්තර දෙන්නේ ප්‍රපංච සංඥා සංඛා නිසා. හිත වටවලල්ලේ යෑමේ නැඹුරුවක් තියෙන නිසා තමයි මෙන්න මේ විතර්ක හිතේ පහළ වෙන්නේ. දැන් එතකොට බැලුවාම මදුපිණ්ඩික සූත්‍රයේදී සිතීම හරහා නැත්නම් විතර්ක කිරීම හරහා ප්‍රපංච පහළ වීමකුත්, මේ සක්කපඤ්ඤ සූත්‍රයේදී ප්‍රපංච හරහා සිතීම විතර්ක පහළ වීමකුත් කියන දෙකක් අතර සඳහන් වෙනවා. ඒතොර මේ දෙක අතර එහෙමනම් අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙනවා. මම මේ මෙතෙන්දි පෙන්වන්න කළා තියෙන්නේ එකයි, විතර්ක නිසා ප්‍රපංච වීමකුත් ප්‍රපංච පහළ වීමකුත් ප්‍රපංච නිසා තවදුරටත් සිතීමකුත් සිද්ධ වෙනවා. ඒතොර මේ දෙක අතර අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධයක් තියෙනවා. මේ සූත්‍ර දෙක අනුව අපිට හිතා ගන්න පුළුවන් අන්නේ එකයි. මදුපින්නික සූත්‍රයේදී හිතීම තව තව වර්ධනය වෙන්න ගිහිලා ප්‍රපංචයක් වැඩෙන හැටි බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. නැත්තම් අත් වශයෙන්ම කියනවා නම් මහා කච්චාන මහරහතන් වහන්සේ විස්තර කරලා දෙනවා. ඊළඟට සක්කපඤ්ඤ සූත්‍රයේදී ප්‍රපංච කිරීමේ නැඹුරුව නිසා හිතේ විතර්ක පහළ වීම බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා. ඉතින් බැලුවාම බොහොම විෂම චක්‍රයක් මෙතන තියෙන්නේ. මෙන්න මේ කරුණ තමයි අපි දැන් ඇත්තටම මතු කරගන්න අවශ්‍ය වෙන්නේ. මේ කාරණා අනුව අපිට හිතා ගන්න පුළුවන් අපේ හිතවල තේනවා නිකන් පුරුද්දක් ප්‍රපංච කිරීම කෙරෙහි පුදුම තද ඇල්මක් තියෙනවා. ඒක නිකන් මුල් බැහැගෙන තියෙන්නේ. ඒ මුල් බැසගත් ප්‍රපංචයට තියෙන ඇල්ම මොකක් හෝ දෙයක් නිසා අවදි වෙච්ච ගමන් හිතන්න පටන් ගන්නවා. තවත් පැත්තකින් වෙන වෙන ඇහෙන් කනෙන් නාසයෙන් යම් යම් අරමුණක් ලැබිලා මොකක් හරි දෙයක් ගැන හඳුනා ගන්න ගිහිල්ලා ඒ ගැන හිතන්න, ඒ ගැන විතර්කයක් පහළ කරන්න ගියාමත් ඔන්න ආයිත් අර ප්‍රපංචකරණය සිද්ධ වෙනවා. ඉතින් බැලුවාම හරිම පඹ ගාලක් මෙතන තියෙන්නේ. ඉතින් මේක තවත් පැත්තකින් විස්තර කරන්න පුළුවන්. දැන් මිනිස්සේ එක එක අන්දමකින් හිතලා විවිධ අන්දමින් කල්පනා කරලා සිතුවිලි පහළ කරගෙන අතීතයට අල්ලලා කල්පනා කරලා අනාගතයට අල්ලලා කල්පනා කරලා තමන්ගේ සංස්කෘතියට අල්ලලා කල්පනා කරලා ලෝකයේ තියෙන විවිධාකාර හැඩතල අනුව කල්පනා කරලා තවත් පිරිස් එක්ක කතා කරලා ඉතින් මේ වගේ নানা ප්‍රකාර සංකීර්ණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ ලෝකේ විවිධාකාර දේවල් නිර්මාණය කරලා තියෙන්නේ. උදාහරණයක් වශයෙන් අපි හිතමු වාහනයක්. දැන් එතකොට වාහනයක් කියලා කිව්වහම ඉතින් දහසක් දෙනා විවිධ අන්දමින් කල්පනා කරලා තමයි ඔය එක වාහනයක් එතකොට නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතමු ඕක තව කෙනෙක් දකින්න. ඔය එතකොට වාහනයක් කියන එක අපි දැක්කහම එයා ග්‍රහණය කරන්නෙම එකතකින් ප්‍රපංචයක්. ග්‍රහණය කරන්නෙම ප්‍රපංචයක ප්‍රතිඵලයක්. මිනිසුන් රාශියක් එකතු වෙලා ගොඩනගපු ප්‍රපංචයක ප්‍රතිඵලයක් තමයි තව කෙනෙක්ගේ ඇහැට ලක් වෙන්නේ. ඉතින් එතකොට ඒ ප්‍රපංචයෙන් උපන් දරුවා දකින අනිත් තැනැත්තාගේ හිතෙත් මේ ප්‍රපංචය ගැන විතර්ක පහළ වීමේ නැඹුරුවක් තියෙනවා. ඒතර එයා ග්‍රහණය කරන්නේ මෙතන මේ සතර මහා ධාතුන් තියෙනවා කියලා නෙමෙයි. මෙයා දකින්නේ මෙතන ඔන්න ටොයෝටා කාර් එකක් තියෙනවා, මෙතන ඔන්න නිසාන් කාර් එකක් තියෙනවා, මෙන්න මෙතන බෙන්ස් කාර් එකක් තියෙනවා. අර තමන් ඉගෙනගත්ත ඒ දැකපු එහෙම නැත්නම් ඒ වෙළඳ දැන්වීම් හරහා තත්ත්වගත වෙච්ච ඒ සම්පූර්ණ මුලා වෙච්ච මානසික පරිසරයකින් තමයි මේ අරමුණ ග්‍රහණය කරන්නේ. ඉතින් යාට මෙතන මේ සතර මහා ධාතුවක් පේන්නේ නැහැ. එයාට පේන්නේ තනිකරම මෙතන යමක්. එයාට පේන්නේ තනිකරම මෙතන දෙයක්. වාහනයක් කියන නම්ගම් දීගෙන ඒ වටත් ලකුණු දීගෙන තමන්ගේ රුචි අරුචිකම් ඔබවගෙන තමයි මේ අරමුණ ගන්නෙ. ඉතින් ඒ හරහා එයා තවදුරටත් හිතනවා. හිතේ තව තව සිතුවිලි පහළ කර ගන්නවා. එතකොට බැලුවාම තොර මේ ලෝකේ අපි මේ සාමාන්‍ය සම්මුති දෘෂ්ටි කෝණයෙන් බලන බලන වාරයක් පාසා අපේ ඇහැට ලක් වෙන්නේ ඔන්න ඔය යමක් දෙයක් වෙලා තමයි අපේ ඇහැට ලක් වෙන්නේ. අපි ඒක ෂණිකවම කරගන්නවා. ඒ අනුව හිතේ විතර්ක පහළ කරගන්නවා. ඒ විතර්ක අනුව අපේ හිතේ තව තව කැමැත්තක් පහළ වෙනවා. ඒ කැමැත්ත උඩු දෙව්වට පස්සේ මේකට කැමැති, මේකට අකමැති, මේකට මම ප්‍රියයි, මේකට අප්‍රියයි කියලා තව තව හිතේ සිතුවිලි පැලපදියම් වෙනවා. විවිධාකාර ගති ලක්ෂණ පැලපදියම් වෙනවා. ඊට පස්සේ ඒක අපි හිතමු ඔන්න අපි එක්කෝ අත්කර ගන්නවා, අත්කරගෙන තව කෙනෙකුට ඒක නොදී මසුරුකමක් කරනවා. එහෙම නැත්නම් ඒක අත්කර ගන්න බැරුව වෙනත් ඒක අත්කරගත්ත කෙනෙක් කෙරෙහි ඊර්ෂ්‍යාවක් පහළ කරගන්නවා. ඉතින් ඔය ඔක්කොම හරහා ගිහිල්ලා අන්තිමට රණ්ඩු දබර දඬු මුගුරු ගැනීම, කලහ විවාද, යුද්ධ ඔක්කොම ඉතින් පහළ වෙනවා. ඔන්නෙ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒ නිසා අපිට මේ ප්‍රපංච ගැන මීට වඩා එහෙමනම් තවත් පැතිවලින් හිතන්න සිද්ධ වෙනවා. අපේ හිතේ අර විදිහට බොහොම සූක්ෂම මට්ටමින් අරමුණක් හඳුනගෙන ඒ අරමුණේ නිසා හිතේ එක්තරා අන්දමක වේදනාවක් පහළ වෙලා වේදනාව හඳුනගන්න ගිහිල්ලා ඒ හඳුනගන්න ගියාට පස්සේ සිතුවිලි පහළ කරගෙන විතර්ක කළා අර පැත්තෙන් මේ පැත්තෙන් හිතන්න ගිහිල්ලා වටවලල්ලේ යාම් වලට ප්‍රපංච කිරීම වලට ලක් වෙන්නත් පුළුවන්. තවත් පැත්තකින් මේක දැකපු ගමන්ම ප්‍රපංචයක් හරහාම අනිකුත් ඉන් එහාටත් ගිහිල්ලා තව තව හිතන්න ගිහිල්ලා කලකෝලාහල ඇති වෙන මට්ටමක් දක්වා යන්නත් පුළුවන්. උතර බැලුවාම බොහොම සංකීර්ණ ක්‍රියාදාමයක් තියෙනවා. ඉතින් මේ සංකීර්ණ ක්‍රියාදාමය තමයි එහෙමනම් අපි ලිහා ගන්න තියෙන්නේ. දැන් මේ පින්වුතුන්ට මතක ඇති ජටා සූත්‍රයේදී එහෙම අර දෙවි කෙනෙක් ඇවිල්ලාම ප්‍රශ්නයක් අහනවා. මේ ඇතුළතත් ගැට පිටතත් ගැට. ගැට කියලා කිව්වහම ඉතින් ගැටලු කියලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් පැටලිලි කියලා ගන්න පුළුවන්. ඉතින් බැලුවහම ඇතුළතින්ුත් මේ මිනිස්සු පැටලලා ඉන්නේ. මිනිස්සු විසරක් නෙවෙයි, දෙවියෝ, මේ ගාන්ධර්වය ඔක්කොම ඉතින් පැටලලා ඉන්නේ. පිටතින්ුත් පැටලලා ඉන්නේ. ඉතින් කොහොමද මේ පටලැවිලි අතහැරගන්නේ? කොහොමද මේ පටලැවිලි නිදහස් කරන්නේ කියන කාරණාව තමයි එතුමා ප්‍රශ්න කරන්නේ. ඉතින් එතකොට තමයි අර බුදුරජාණන් වහන්සේ බොහොම වටිනා ගාථාවකින් උත්තර දෙන්නේ. මේ හිත ඒකාග්‍ර කරගෙන, හිතේ ප්‍රඥාව දියුණු කරගෙන, සීලයක් මත පිහිටාගෙන කටයුතු කරන, දිගට කටයුතු කරන තැනැත්තා තමයි මේ ගැට ඔක්කොම ලිහාගන්නේ. මේ ගැටලු සියල්ල, පටලැවිලි සියල්ල ලිහාගන්නේ. ඒ නිසා අපිට තව ඉස්සරහට කතා කරන්න අවශ්‍යයි. දැන් මේ කරුණු ටික ඉදිරිපත් කළාට පස්සේ සක්‍රදේවේන්ද්‍රයා අහන ඊළඟ ප්‍රශ්නෙට. ඒ කියන්නේ දැන් සක්‍රදේවේන්ද්‍රයා ඊළඟට අහනවා, දැන් මේ විදිහට අන්තිමට ආවේ ප්‍රපංචකරණය කියන මට්ටමකට, එහෙමනම් මේ ප්‍රපංචකරණය නවත්වන ප්‍රතිපදාව කුමක්ද කියලා බුදුරජාන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. ඒකට දෙන උත්තරය අපි ඊළඟ සතියේදී සාකච්ඡා කරමු. එතකොට අපිට මේ ප්‍රපංච සමනය කිරීම සඳහා බුදුරජාන් වහන්සේ හෙළි දක්වන තවත් ඉතාම වටිනා ප්‍රතිපදාවක් ඉගෙන ගන්න අවස්ථාව සැලසෙනවා. ඉතින් ඒ සඳහා එන සතියේ අපි අවස්ථාව ගන්න බලාපොරොත්තු වෙමින් අද ධර්ම දේශනාව මම මෙතකින් සමාප්ත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, තමන්ගේ බණ භාවනා සම්බන්ධයෙන් හෝ එමත් නැත්නම් අද මේ පවත්වපු ධර්ම දේශනාව සම්බන්ධයෙන් මේ පින්වතුන්ට යම්කිසි ගැටලුවක් තියෙනවා නම්, අහන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ සඳහා දැන් අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා.
ඔබ ශාන්ති මෑණියන්ට අවස්ථාව ලැබෙන ඔබගේ ධර්ම ගැටළු ඉදිරිපත් කරන්න.
ගෞරවණීය පින්වත් ස්වාමීන් වහන්සේ, පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. පිරිමි ආත්මයක් ලබන්න කුමන කුසලයක් වඩන්න ඕනද? ප්‍රාර්ථනාව අනුව ඒ සිදු වේද? අපි නම් නිවනමයි ප්‍රාර්ථනා කරන්නේ ස්වාමීන් වහන්සේ. නිවන හදිසියවත් මගහැරී ගියොත් උපදින ඊළඟ භවයේදී ප්‍රාර්ථනාව අනුව පිරිමි ආත්මයෙන් ලබන්න පුළුවන්ද? එවිට භවයේ භවතුෂ්ණාවක් නේද සිදුවන්නේ? අවුරුදු ගණනාව අනිත ස්වාමීන් වහන්සේ, අවුරුදු ගණනාව බ්‍රහ්මචාරී ජීවිත ගත කිරීමෙන් පිරිමි භාවයන් ලැබීමට උපකාර වෙනවාද? තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
මාවත්‍යක් අමාරු දාන ප්‍රශ්නයක් ඇහුවේ මේ ශාන්ති මෑණියෝ. ඉතින් දැන් මේ සූත්‍රයට අනුව නම් හිතා ගන්න තියෙන්නේ කෙසේ නමුත් ඒ ගෝපිකා කියන කාන්තාවගේ උපාසිකාවගේ ඒ හිතේ තිබිච්ච ඒ අදහස ඉෂ්ට වෙලා තියෙනවා. ඉතින් ඇයට උමනාවක් තිබිලා තියෙනවා පිරිමි ආත්මයක් ලබා ගන්න. ඒ සඳහා හිතේ ලොකු කැමැත්තක් තිබිලා තියෙනවා. ඒ අනුව තමයි එයා විශේෂයෙන්ම සිල් රැකීම ආදී ඒ කටයුතු වල යෙදিলা තියෙන්නේ. ඉතින් එයාගේ ආසාව ඉෂ්ට වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම වෙනත් සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා හුඟක් වෙලාවට වෙන්නේ දැන් පිරිමි ආත්ම භාවයක් ලැබපු කෙනා ඒ තමන්ගේ ආත්ම භාවයත් එක්ක සතුටු වෙමින් ස්ත්‍රියකගේ ස්ත්‍රී ලක්ෂණ වලට හිතේ ඇල්මක් ඇති කර ගන්න. ස්ත්‍රී ආත්ම භාවයක් ලැබපු කෙනා ඒ තමන්ගේ ආත්ම භාවයේ සතුටු වෙමින් පුරුෂයෙකුගේ දේවල් වලට කැමැත්තක් ඇති කර ගන්නවා. ඉතින් මේ දෙක අතර තියෙන විරුද්ධ ලිංගිකත්වය හරහා තමයි ඉතින් මේ සංසාරේ පෙළ ගැහිලා යන්නේ. ඉතින් කෙසේ නමුත් ඉතින් පුරුෂාත්ම භාවයක් ලැබවමනින් සියල්ල සම්පූර්ණ නැහැ කියන්න බෑ. ඉතින් එහෙමනම් ඉතින් ඉන්න ඔක්කොම පුරුෂයෝ රහත් වෙලා ඉන්න ඕනේ. ඉතින් එහෙම එකක් නැහැ. මොන ආත්ම භාවයක් ලැබුවත් තමන්ගේ හිතේ ශ්‍රද්ධාදී කුසල ධර්මයන් දිනු කරන්නේ නැත්නම් ඉතින් වැඩේ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අද කාලේ වෙනකොට ගත්තහම දැන් ඔය භාවනා කරන්න එන පිරිස් දිහා බැලුවාමත් වැඩියෙන් එන්නේ ඉතින් කාන්තා පක්ෂය. සාමාන්‍යයෙන් පිරිමි පක්ෂය ටිකක් එනවා හොරයි. මන් දන්නේ නැහැ ඉතින් හරියටම හේතුව මොකද්ද කියලා. කෙසේ නමුත් ඉතින් කාන්තා පක්ෂය නම් සෑහෙන්න ඒ සම්බන්ධයෙන් උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කරනවා. ඒ වගේම ප්‍රතිඵලත් ලබා ගන්නවා. පිරිමි පක්ෂය ඉතින් ඉඳලා හිටලා තමයි එන්නේ. ඉතින් ඔයගේ තත්ත්වයක් තියෙනවා. ඒ නිසා අපි මූලික කරගන්න ඕනේ මේ කාන්තා නැත්තම් ස්ත්‍රී ආත්ම භාවයෙන් පිරිමි ආත්ම භාවයක් ලබා ගැනීම කියන එකද? එහෙම නැත්තම් මේ ඉන්නේ කේම ලැබිච්ච කොහෙති වියදෙන් ඊට වඩා ආධ්‍යාත්මික දියුණුවක් ලබා ගන්න එකද කියන එක අපි සැලකිලිමත් විය යුතුයි. මෙතෙන්දී ස්ත්‍රී භව හෝ පුරුෂ භව කියන එක ලොකුවට බලපාන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ කොහොමද මේ දැන් ලබලා තියෙන தત્ත්වය මේ තියෙන හිතේ තියෙන ඒ කෙලෙස් ටික දුරු කරගන්නේ. පිරිමි හිතක උනත් කෙලෙස් තියෙනවා. ස්ත්‍රී හිතක උනත් කෙලෙස් තියෙනවා. ඒතර මේ ලිංග ભેදයේ පැත්තකින් තියලා අපිට තියෙන්නේ මේ බුදු කෙනෙක් පහල කරගත් බුදු කෙනෙක් දේශනා කළ තියෙන ධර්මයේ හැසිරෙන්නයි තියෙන්නේ. ඒතර ඒ ධර්මයේ හැසිරෙන්න එතකොට ඔය ස්ත්‍රී භව කියන එක පුරුෂ භව කියන එක නිකන් හුදු සංකල්පයක් බවට හුදු සම්මුතියක් බවට පත් වේවි. මොකද එතෙන්දී ඇත්තටම එන්නේ සම්මුති මට්ටමක් මිසක් ඒක මේ පරමාර්ථ මට්ටමක ලැබෙන දෙයක් නෙමෙයි. හොඳයි.
එතන ස්වාමීන් වහන්සේ එතකොට ස්වාමීන් වහන්සේ දැන් අනාගාමි වෙනව බ්‍රහ්මලෝක සුද්ධවාස වලදී සැරිසරන්නේ වන්නේ.
ඔව්.
එතකොට පිරිමි ආත්මය දෙහිති තියෙන ස්වාමීන් වහන්සේ
මං ගිහිල්ලා නැහැ. මේ ඒ බ්‍රහ්මලෝකවල ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ කියනවා. දැන් ওই මනුස්ස ලෝකවල දිව්‍ය ලෝකවල තමයි ස්ත්‍රී පුරුෂ භේදයක් තියෙන්නේ. බ්‍රහ්මලෝකවල ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැලු. ඉතින් ඒක ඇත්තරම සුද්ධාවාසවල විතරක් නෙමෙයි. අනිකුත් කිසිම බ්‍රහ්ම ලෝකයක ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ කියනවා. මොකද බ්‍රහ්ම ලෝකයකට යන්නම කාමච්ඡන්දය ව්‍යාපාදය යටපත් වෙලා තියෙන්න ඕනේනේ. එතකොට ඒ දෙක යටපත් කරගෙන යන පරිසරයක ස්ත්‍රී පුරුෂ භේදයක් නැතුව තමයි ඒගොල්ලෝ ගිහිල්ලා උපවාතිකව උපත ලබන්නේ.
බොහොම
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
ඊළඟ ධර්ම ගැටලුව බන්ධ ජීව මහතාට
ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි
තෙරුවන් සරණයි.
ඔව් අද මම ටිකක් කියන්නේ සතර සතිපට්ඨාන වෙනත් පැත්තක ගැන පොඩි දැනගැනීම සඳහා තමයි මම ඉදිරිපත් කරන්නේ. දැන් අපි මේ අනිශ්චිත ස්වභාවයේ ඉන්නකොට ස්වාමීන් වහන්සේ අපිට කැමති විද්‍යකට දැනුවත් බව ලබන්න පුළුවන් සිතේ කියන එක. මොකද මේ පරණ දවස්වල පොය දවසට සිත භාවන වැඩසටහන කරන ස්වාමීන් වහන්සේ ඥාන ගැන රූපාවචර අනුපාවචර ඥාන ගැන කොහොමද ධර්ම හැදුදු වෙන්නේ කියන එක ගැන පැහැදිලි කරගෙන ගියා. එතකොට දැන් ඔය ආකාසානං ඡායතන කියන ස්වභාවය දැන් ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගෙන යනකොටම ඒ කියන්නේ ඒ ස්වභාවය එතකොට අපි ඉන්ද්‍රියයන්ගෙන් එන සියලුම දේවල් නැතුව කය ගැන දැනීමක් නැතුව ඒ අනන්ත වූ ආකාශයට බැඳව සිත යදලා මොනවද එතන තියෙන්නේ කියන දෙයක්. ඒ කියන්නේ දැන තමයි බැලීමක් වගේ තමයි ඒක අදහසයි. ඒ විදිහට බැලුවහම ඇත්තටම ඉතින් මේ ස්වභාවය අනන්ත ආකාශය තුළම සිත යදවවත් ඉතින් සියලු දැනීම එහෙම යදවාගෙන ඉන්නකොට ඒක තමයි ආකාසානංචායතනයද කියන්නේ කියන එක මම මේ ප්‍රායෝගිකව දැන් තමයි ඒක කරලා බැලුවේ. එතකොට ඊළඟට ඒ සිත එදෙන ආකාසානංචායතනය ගැන ඒ කියන්නේ සිතට එකට දැනෙන දැනීම ආපහු සිත හරහා බලන එක විඥානංචායතනය කියලා බඳන හේතුවට
දැන් ඔතනදි ඇත්තටම දැන් අරූප ධ්‍යාන ගැන කතා කරද්දී එතන නුවණ මුල් කරන් නෙමෙයි යන්නේ, විතර්කයක් මුල් කරගෙන හිත තත්ත්වගත කිරීමක් කරහා තමයි ඔයාට පත් කරලා තියෙන්නේ. දැන් අපිටම යම්ස කෙනෙක් කසිනයක් භාවිතා කළා, ඒ කසිනය ටික ටික තමන්ගේ හිතේ වඩලා ඒ ආලෝ මේ ඒ වර්ණයක් වෙන්න පුළුවන්, නැත්නම් ධාතු කසිනයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ කසිනයක් උපයෝගී කරගෙන තමයි අරූප ධ්‍යාන වලට යන්න සාමාන්‍යයෙන් උගන්වන්නේ. ඉතින් එතකොට එතෙන්දී ඒ කසිනය අරමුණු කරමින් වාසය කරනවා. ඒ අරමුණු කරමින් වාසය කළා ඊට පස්සේ කසිනය අයින් කරනවා. කසිනය අයින් කරාට පස්සේ දැන් තියෙන අවකාශය. දැන් එතකොට ඒ කසිනය අයින් කළ අවකාශය. දැන් මෙන්න මේ අවකාශය සීමාවක් නැහැ. අවකාශය හැමතැනම පැතිරලා තියෙනවා. හැම අවකාශය අනන්තය දක්වාම තියෙනවා කියලා මෙන්න මේ සංඥාව හිතට දෙනවා. අනන්තං ආකාසං. මේ ආකාශය අනන්තයි. කසිනේ අයින් වුණා තැන තියෙන අහස, මෙන්න මේ අහස කියන එක අනන්තයි. අහස අනන්තයි කිය කිය හිත හාත්පස පතුරවනවා. අන්නේ විදිහට හාත්පස පතුරවන්න තමයි අනන්තෝ ආකාශෝ කියලා ඒ තත්වගත වීමකට හිත ලක් වෙන්නේ. දැන් එතකොට මෙන්න මේ හාත්පස පැතිරිච්ච හාත්පස තියෙන ආකාශය අරමුණු කරලා තමයි දැන් එතකොට හිත තියෙන්නේ. දැන් එතකොට බැලුවාම දැන් අර සාමාන්‍ය අරමුණක තියෙන හිත ඒ අරමුණ තුල කොටු වෙලා තියෙන්නේ. හැබැයි දැන් මේ අනන්ත ආකාශ කියන මට්ටමේදී ඒ අරමුණත් ඇවිල්ලා අනන්ත වූ අරමුණක්. හාත්පස තේන හාත්පස විහිදී ගිය හාත්පස පැතිරී ගිය අනන්ත ආකාශයක් තියෙනවා. ඒතර ඒ අනන්ත වූ ආකාශය අරමුණු කරන හිතත් අනන්තයි. ඔන්න ඔය හිත ඊට පස්සේ අරමුණු කරනවා. අනන්ත වූ විඥානයක්. ඒ අනන්ත වූ ආකාශය අරමුණු කරපු විඥානයත් එහෙමනම් අනන්තයි කියලා ඒ ආකාශය ගැන තීච්ඡ සංඥාව අයින් කළා. ඒ ආකාශය අරමුණු කරපු විඥානය අනන්තයි කියලා වුණනම් විඥානං ඡායතනිය කියලා මට්ටමකට හිත තත්ත්වගත කිරීමක් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අරූප ධ්‍යාන වඩන වැඩිම ගැන දහමේ විස්තර වෙන්නේ. ඒ නිසා හැබැයි ඉතින් ඕක සතිපට්ඨානය හරහා කෙනෙක් ලබනවා කියලා කියන්නත් පුළුවන්. දැන් බන්ධජීව මහත්තයා ප්‍රකාශයේ පටන් ගත්තේ සතිපට්ඨානයෙන් බාහිර දෙයක් කතා කරනවා කියලා. හැබැයි සලායතන විභංග සූත්‍රය කියවලා බලන්න සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රතිඵලයක් වශයෙන් එහෙමත් නැත්නම් අනිශ්චිත භාවයේ වඩලා ලැබෙන ප්‍රතිඵලයක් වශයෙන් හිතපත් වෙන්නේ ඔය අරූප ධානවල මට්ටමට කියලා කියන්න පුළුවන්.
ඔය එක හරි සමහරවිට එතන ඉඳලා තමයි ඔතනට ගියේ. මොකද දේශනාව කරගෙන යනකොටම මම ඒක අහන එක පොඩ්ඩක් එහෙනේ කියනවා
තියෙද්දි
මම මේ කියන ස්වභාවයට හිතපත් කරා. එතකොට ওই ස්වභාවය කියනදී මේ වෙලාවෙම අත්දැක්කා. එතකොට ආත්ම සංජායතනය ඊට පස්සේ අර සිතේ මොකද තියෙන්නේ ශුන්‍යතාවය ඒක විඥානේ දිහා බලුවම ඒ කියන්නේ අනන්ත ආකාශය දෙස බලපු සිත ගැන ඊට පස්සේ බලුවම සිතෙත් මොකද
ඔව්
ඊට පස්සේ ඒ වගේම නේව සංඥාන සංඥාන ඒ කියන්නේ අපිට ඕනනම් අර දැන් මේ ඉන්න අනිශ්චිත ස්වභාවයෙන්
ඔතෙන්ට දාන්න පුළුවන්.
හිතපු ගම මෙතනට එන්න පුළුවන් කිසිම බාධාවක් නැහැ. හිතපු හිතන කොටම එන්න පුළුවන්.
හරි.
නමුත් ඉතින් එතනදී තියෙන්නේ ඒ තියෙන සැපය සැපය සුපය විදිමින් ඉන්නව ඇරෙන්න කෙලස් කැපෙන්නේ නැහැ කියන එකත් හොඳටම ප්‍රත්‍යක්ෂයි.
හරි.
ඔව්. ඒක තමයි.
ඔව් සම්පූර්ණ ඇත්ත. දැන් එතන ඇත්තටම තව ඉතින් ඔකට එකතු කරන්න පුළුවන් සලායතන විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අර උපේක්ෂාවේ පැති දෙකක් පෙන්වනවා. උපේක්ඛා ඒකත්ත සිතා උපේක්ඛා නානත්ත සිතා කියලා උපේක්ෂාවේ පැති දෙකක් පෙන්වනවා. ඒ කියන්නේ විපස්සනාව හරහා ලබාගත් ඒ උපේක්ෂාව තව පැති දෙකකින් විස්තර කරනවා ඒකත්ත සිත උපේක්ඛාවයි නානත්ත සිත උපේක්ඛාවයි වශයෙන්. ඒ කියන්නේ කෙනෙකුට අපිටම ඇහැ මූලික කරගෙන ඇහෙන් ලබන අරමුණු මූලික කරගෙන එතන තියෙන අනිත්‍ය ලක්ෂණය දකිමින් එතන උදව්‍යයන් දකිමින් එතන ගැඹුරකට ගිහිල්ලා ඒ හරහා හිතේ උපේක්ෂාවක් අනිසිත බවක් දිනු කරන්න පුළුවන්. එහෙම නැත්නම් කනින් ගන්න අරමුණු සද්ද මූලික කරගෙන ওই උපේක්ෂාව ලබා ගන්න පුළුවන්. දිවෙන් ගන්න රස මූලික කරගෙන උපේක්ෂාව ලබා ගන්න පුළුවන්. කයෙන් ගන්න ස්පර්ශ මූලික කරගෙන උපේක්ෂාව ලබා ගන්න පුළුවන්. හිතට එන අරමුණු මූලික කරගෙන ඊට පස්සේ උපේක්ෂාව ලබා ගන්න පුළුවන්. දැන් මෙතන විවිධත්වයක් තියෙනවා. ඉතින් ඒක පෙක්ඛා නානත්ත සිතා කියලා කියන්නේ ඒකයි. ඒ උපේක්ෂාවේ එක්තරා අන්දමකේ ආපු පාර අනුව විවිධත්වයක් තියෙනවා. හැබැයි ඉතින් කාලයක් මෙයා මේක පුරුදු කරන්න දැන් උපේක්ෂාව කියන ස්වභාවයට තමයි දැන් හිත යන්නේ. ඒ ආපු පාරවල් වෙනස් වෙන්න පුළුවන්. හැබැයි එකම ස්වභාවයක් දැන් මේ උපේක්ෂාවේ මේ තැනත් හඳුනගන්න. එතකොට තමයි උපේක්ඛා ඒකත්ත සිතා කියන මට්ටමක් බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ. එතකොට තමයි ඔන්න ඔය අරූප ධ්‍යාන හතර එතෙන්දී බුදුරජාන් වහන්සේ කතා කරන්නේ. දැන් එයා ඍජුව මෙතෙන්ට හිත දානවා. ආයිත් අර විදිහට අර උදේවය බල බලා විපස්සනා වඩ වඩා එහෙම එයා දැන් අර ඒ මේ එකේ ඉඳන් යන රටාවේ යන්නේ නැහැ. දැන් මෙයා උපේක්ෂාව හඳුනගෙන තියෙනවා. උපේක්ෂාවට ඍජුවම හිත නංවනවා. එතකොට තියෙන්නේ අර වගේ මේ අරූප ධ්‍යාන මට්ටමකින් තමයි මේක බුදුරජාන් වහන්සේ විස්තර කරන්නේ. ඉතින් එතකොට ඇත්තරම් බැලුවාම අනිශ්චිත බව තුල ඔය අරූප ධ්‍යාන වල ලක්ෂණ තියෙනවා. ඒතර ඒක හැබැයි ආපු පාරේ වෙනස තමයි තියෙන්නේ. සමත යෝගාවචරයේ කිසිම විපස්සනාවක් වඩන්නේ නැතිව හිත තත්වගත කිරීම හරහා ලැබපු අරූප ධ්‍යාන මට්ටමක් තියෙනවා. හැබැයි විපස්සනා යෝගාවචරයේ ඊට වඩා ප්‍රඥාව මත පදනම් වෙච්ච පාරක ගිහිල්ලා ඊට පස්සේ හිතේ ඒ නිවරදි උපේක්ෂාවක් දියුණු කරලා ඒ උපේක්ෂාව වර්ධනය කිරීම වශයෙන් ලැබපු අරූප ධ්‍යාන හා සමාන මට්ටමක් තියෙනවා. වෙනස වෙන්නේ එක පැත්තකින් විපස්සනා යෝගාවචරයා තුල තියෙන ඒ ප්‍රඥාව මත පදනම් වීමත් අනිත් පැත්තෙන් හිත තත්වගත කිරීමකින් තොරව අරමුණු වල බැස ගැනීමකින් තොරව හිතේ කිසිත් නැති කියන මට්ටමක් හරහා ඒ ලබාගත් මට්ටමකින් තමයි ඉතින් ඒක විස්තර කරන්න වෙන්නේ. ඉතින් බැලුවාම ප්‍රඥාවේ තියෙන සුවිශේෂත්වය තමයි ඉතින් ඔය දෙවනි කොටසදී විපස්සනා යෝගාවචරයේ කෝක අත්දකින්දී තියෙන විශේෂත්වය කියලා කියත හැකි.
ඔය එතකොට ස්වාමීන් වහන්සේ දැන් අධ්‍යයතන කෝ සමත ප්‍රමේයට යනකොට එතනදී ඒ අය කොහොමද ඕක විපස්සනා වර්ධ ඔය පියර ස්වභාවවලදී අයෝ ඉන්ද්‍රියන්ගෙන් එන අරමුණ සියල්ලම කපා හැරලා තියෙන්නේ. මොකද මම එතනදී තවදුරටත් ඇත්තටම සතිය ටිකක් අඩු කරන්න බැලුවාම හතරවන ධ්‍යානයේදී ලැබෙන ස්වභාවයක් තමයි මම අත්දැක්කේ. එතකොට එතනදී ආනාපාන සතිය දැනෙන්නේ සම්පූර්ණ කයත් එක්ක. ඒ කියන්නේ කයම ආනාපානයක් හැටියට දැනෙනවා. එතනදී සතිය ඇති කරගත්තයින් පස්සේ එතනදි වෙන්නේ එතකොට අර ආනාපානය ඊට පස්සේ කයත් එක්කම වෙන එකට සතිය යන්නාම තමයි එතනදි කයේ ධාතු ගුණ ස්වභාවයට එතනදි ඇත්තු. දැන් අපි සාමාන්‍යයෙන් කරගෙන ගිය සතර සතිපට්ඨානයේදී පස්සම්බයං කාය සංකාරං කියන තැනදී අපි සතිය දියුණු කරලා මේ කය ගැනම දැනුවත් බව ලබමින් තමයි. නමුත් එතනදී සමතකට යනවනම් එතකොට පස්සම්බයං කාය සංකාරං කියන අවස්ථාවේදී සිතට දැනෙන ස්වභාවය අසුරු කරගෙන යාමක් කරන ගියාම තමයි ධ්‍යාන පැත්තට ගිහින් ආයි හතරවන ධ්‍යානයේදී කයයි ආනාපානයයි එකට එකම එකක් හැටියට දැල්ල එතනදි කය ආපහු අල්ලගෙන තමයි මේ අපිට ධාතු කුණ ප්‍රකට කරගන්න වෙන්නේ කියන අවබෝධයක් මට ලැබුණා. ඒකත්
නෑ සාමාන්‍යයෙන් ධ්‍යානවලදී يعني ධාතු ගුණ ගැන කතා කරන්නේ නෑ. මොකද දැන්
හතරවෙනි ධ්‍යානයේ සම්බන්ධව ආනාපානයයි කයයි එක ආනාපානය කියන්නේ මුළු කයම පිම්බෙනවා හැකිනවා
වගේ. ඔව් ඒක ඒක ඉතින් ධ්‍යානවලට යන්න දෙයක් නැහැ. ඒකයි ඊට මහාදී කෙනෙකුට ඉතින් වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් යා ආස්වාස ප්‍රස්වාසය දකිමින් නැත්නම් පිම්බීම හැකිලීම ආරමුණු කරමින් ඉන්නකොට එයාගේ තිබිච්චේ සාමාන්‍ය සම්මුති සංඥා ටික අයින් වෙලා එයාට දැනෙන්නේ පිම්බීමයි හැකිලීමයි විතරයි. අනිත් ඒවායින් ඔක්කොම හිත අනිත් සංඥාවලින් හිත මිදුණා. එතකොට දැනෙන්නේ නිකන් පිම්බීමයි හැකිලීමයි විතරයි මේ මුළු ලෝකෙම තියෙන්නේ. එතකොට මුළු කයම නිකන් පිම්බෙනවා මුළු කයම හැකිලෙනවා වගේ සංඥාවකින් එයාට ඒක වැටහෙන්න පුළුවන්.
ඒක හතරවන ධ්‍යාන ස්වභාවයේ
නෑ. ඔය ඉතින් එකාතකින් ධ්‍යාන අංග තියෙනවා නැතුවා කියන්න බෑ. නමුත් හතරවෙනි ධ්‍යානය කියන ඔය ධ්‍යාන මට්ටම් ගැන කතා කරද්දී ඊට වඩා වෙනස් පැත්තකින් තමයි විස්තර වෙන්නේ. ඒකට ධාතු පැත්තක් නෙමෙයි ඉස්සරහට ගන්න සංකල්ප මට්ටම. ධාතු මට්ටමක් කතා කරන්නේ විපස්සනාවේදී. එතෙන්දි තියෙන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපි ආස්වාස ප්‍රස්වාසය ගත්තොත් ආස්වාස ප්‍රස්වාසයේ තියෙන සෙලවෙන ස්වභාවයක්, තද ගතියක්, මෘදු ගතියක්, චලනයේ වෙන ස්වභාවයක්, සැලෙන ස්වභාවයක් මේ වගේ ලක්ෂණ අරමුණු කරනවා කියන්නේ එතෙන්ද යා ඉන්නේ විපස්සනා මුහුණවරක. එතෙන්ද යාගේ හිත ධානයේකට යන්නේ ඒ වෙනුවට යාගේ හිත රඳාපවතින උපචාරයක. ධානයේකට යනවා නම් අනිවාර්යෙන් ඔය කියපේව අයින් කරන්න ඕනේ. ඒ කියන්නේ සැලෙන ගති, මේ උණුසුම් ගති, සිසිල් ගති, සැලවෙන ගති ඔක්කොම ටික අයින් කරලා ඒ වෙනුවට මේ ආස්වාසයේ තියෙන දෙයක්. මේක තමයි ආස්වාසය. මේක තමයි ප්‍රස්වාසය කියලා ඒ සම්මුති මට්ටමේ තමයි හිත පවත්වන්නේ. ඒ සම්මුතියට තමයි හිත නංවන්නේ. ඒතර අන්නේ බඳු මාර්ගයකින් තමයි ධ්‍යාන ගැන විස්තර වෙන්නේ. සමත භාවනාවම සංකල්ප මත තමයි පදනම් වෙලා තියෙන්නේ.
ඒකනි සම්පූර්ණ සිත ඇසුරු කරගෙනමයි යන්නේ කය. කයෙන් අනිත් ඉන්ද්‍රිය තරහා දැනෙන දේවල් ඔක්කොම මගේ හැරෙනවා නේද?
ඔය හිතට ගත්ත සංකල්පයක් මූලික කරගෙනයි යන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි හිතමු රතු පාට කසිනියක් බලාගෙන ඉන්නවා කියලා. එතකොට මේ රතු පාට කියකේ හිතට ඒක කාවද්දනවා. හිත තත්ත්වගත කරනවා. හිත නිකන් ප්‍රෝග්‍රෑම් කරනවා. එතකොට මේ රතු පාට කියන සංකල්පයට හිත නංවනවා. හිත නංවමින් ඉන්නකොට ඔන්න හිත රතු පාට බවට පත් වෙනවා. එතකොට නිකන් සංකල්පය හිත තුල මුල් බැස ගන්නවනවා. හිත සංකල්පයක් බවට පත් කරනවා. චොන්න වගේ ක්‍රමයක් තියෙනවා. ඉතින් ඇත්තටම විපස්සනාවකින් කතා කරද්දී විපස්සනා මුහුණුවරකින් බලද්දී මේක නොකල යුත්තක් කියලා තමයි කියන්න වෙන්නේ. මොකද විපස්සනාවේදී කතා කරන්න පුළුවන් තරම් හිත සංකල්ප වලින් මුදවා ගැනීමක්. දැන් අපි සංකල්ප කියලා කියන්නේ ප්‍රපංචනේ. ඉතින් එතකොට දැන් ප්‍රපංච වලින් හිත මුදවා ගැනීමක්නේ අපි විපස්සනාවේදී කතා කරන්නේ. ඉතින් ඒක පුළුවන් ද අපිට සංස්කරණ නොකරින් පුළුවන් ද හිත ප්‍රകൃතියේ පවත්වන්න කිසිම දෙයකින් තත්ත්වගත කරන්නේ නැතුව පවත්වන්න. ඉතින් එතකොට අපිට ඔය හිත තත්ත්වගත කිරීමක් කන්ඩිෂන් කිරීමක් හිත සංකල්ප තුල කිඳවලා නැත්තම් මුල් බස ගන්නවලා රිංගවලා තියා ගැනීමක් කියන එක විපස්සනාට විරුද්ධයි කියලා තමයි කියන්නේ. එහෙම
පැහැදිලි සම්මාසය.
හොඳයි.
ස්වාමීන් වහන්සේ මම ලක්ෂ්මණ ඇල්ලපොල මං දාශිකාගේ හස්බන්ඩ් කතා කරන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ කමටහනක් සුද්ධ කරගන්න. මං කාලයක් තිස්සේ භාවනාවට ප්‍රැක්ටිස් කරා. ස්වාමී ධර්මජීව ස්වාමීන් වහන්සේගේ නේවාසික බාස භාවන වැඩසටහන වලට සහභාගී වෙලා තියෙනවා. ඒ අවුරුදු කාලය ඇතුළතේ පළමුව කය වේදනා දැනිලා බොහෝ මේ කය චංචල කම්පන දැනිලා ඒ වගේ කාලයක් ගත කළා තියෙනවා. දැන් දිනපතා කෙසේ වෙතත් මම දිනපතා අඩුම කාලේ විනාඩි 45ක් කාලයක් උදේ වැඩට යන්න ඉස්සෙල්ලා භාවනා කරනවා පරියංක භාවනාව. දැන් තියෙන අවස්ථාවේ හැටියට ස්වාමීන් වහන්සේ ඉඳගත් ගමන් විනා හුස්මට හුස්ස ඉඳගෙන කන්පත් වෙලා විනාඩි දෙකක් විතරවත් යන්න කලින් හොඳට ආශ්වාස ප්‍රාශ්වාසයේ දැනෙනවා, ඒකේ වෙනස්කම් තේරෙනවා. නමුත් ඉතා ඉක්මනින් නිදහස් අවකාශයකට යනවා. ඒක යන්නේ මං නිකම්ම ඉබේම යනවා, නිකන් ඇදිලා යනවා වගේ අවස්ථාවකින් තමයි යන්නේ. ගිහි ගියාට පස්සේ මට ඇඟේ කිසි වේදනාවක්, කිසි චංචල කම්පන අර කලින් දැනනා වගේ කිසිම දෙයක් දැනෙන්නේ නැහැ. නමුත් සිතුවිලි එනවා. සෑහෙන ඒ එන සිතුවිලි මට හරියටම කියන්න බෑ. ඔච්චර ලඟින් බලාගෙන ඉඳියත් ඒ කියන්නේ මේ රාග හරි ද්වේෂ සිතුවිලිද කියලා බොහොම වේග සිතුවිලි ඇවිල්ලා යනවා. ඒ අතරේ මම බොහොම ඒක දිහා බලාගෙන හිටියත් මට හිතුණා මම හරියටම ඒකාග්‍රතාවයකට ගිහින් ඉන්නවා වගේ කියලා. කලින් ස්වාමීන් වහන්සේ සඳහන් කළ තිබ සමහරට සමාධිය වැඩි වෙන්න පුළුවන්, ඒක නිසා සතිය ඊට වැඩි පෙරමුණට ගන්න කියලා. ඉතින් එහෙම හිතලා මම සමහර විට දැන් කයට හිත යොදවනවා. එතකොට මට දැනෙනවා මම හොඳට ඉඳගෙන ඉන්නවා, කුෂන් එක තද වෙලා ඉන්නවා තේරෙනවා. නමුත් ඒ අවස්ථාවෙන් ආයෙත් නර නිදහස් අවකාශෙට කියලා සිතුවිලි එන්න ගන්නවා. හුස්ම දිහා බැලුවොත් හොඳට ආයෙත් ආනාපානෙ තේරෙනවා. නමුත් ඒක වැඩි වෙලා තියෙන්නේ ආයෙත් ඉක්මනටම අර නිදහස් අවස්ථාවට යනවා. ඉතින් ඒ අවස්ථාවේ ඕනි තරම් විනාඩි 45ක් පැයක් විතර ඉන්න පුළුවන්. ඉරියව වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. ටික විදියට ලාම් එක වැටිලා අර වැඩට යන්න අවශ්‍ය වෙනකම් ඉඳගෙන ඉන්න පුළුවන්. ඉතින් ස්වාමීන් වහන්සේ දැනගන්න ඕනේ මම යන මාර්ගය හරිද, වෙන මොනවත් කරන්න වෙනස් කරන්න තියෙනවද කියලා.
හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. දැන් ඇත්තටම මහත්තයාගේ සක්මනේ මොකද වෙන්නේ?
සක්මනේ ඇත්තට සාමාන්‍ය අත්තර තරම් රූටීන්ලි සක්මනක් සක්මන කරන්නේ නැහැ. දිනස් වෙලාවට ලැබුණ වෙලාවට තමයි කරන්නේ. සක්මනේ යද්දී නිකන් මාත් යනවා, සිතුවිලි හැබැයි එළියට යනවා. මට හොඳට පේනවා මගේ සිතුවිලි එළියට ගිහලා ඇතුළට එනවා. හැබැයි මගේ සක්මනක් මාන් යනවා වගේ පේනවා.
හොඳයි.
මට හොඳට පේනවා මම එළියට ගිහලා ආවා කියලා. ආයේ එතකොට පාදයට කපුලටත්
එනවා ස්වාමීන්
වහන්සේ සිතුවිල්ල.
හොඳයි. දැන් පරයන්කේදී අර විදියට හුස්ම රැල්ල සමනය වෙලා සිතුවිලි එන්න පටන් ගත්තට පස්සේ හිමීට සිතුවිලි දිහා බලන්න. සිතුවිලි වලට එන්න දීලා බලන්න. ඒ කියන්නේ දැන් සිතුවිලි අපිට සිතුවිලි තියෙනකන් හිතේ සම්පූර්ණ අපිටම ශුන්්‍යතාවයක් වගේ දෙයක් කියනවා නම් නැත්තම් සම්පූර්ණ නිදහස් වීමක් ගැන කතා කරන්න අමාරුයි. මොකද තාම සිතුවිලි වලින් හිත ආකීර්ණ වෙලයි තියෙන්නේ. එතකොට අපිට ඒක ගැටලුවක් නැහැ. දැන් අපේ සිතුවිලි පාදක කරගෙන ඉස්සරහා ඊළඟ පියවරට යන්නයි තියෙන්නේ. ආස්වාස ප්‍රස්වාස දෙක සංසිඳුණා. සංසිඳුණාට පස්සේ දැන් ඔන්න මේ බොහොම සැහැල්ලුවෙන් හැබැයි හිත හිර කරන්නේ නැතිව හිතට කැමති විදිහට හැසිරෙන්න දෙනවා. එතකොට ඔන්න හිත සිතුවිලි වලට යනවා. දැන් හැබැයි අපි හොඳට මේ සිතුවිල්ලක් හටගන්න හැටි සුළු වෙලාවකින් එයා නැති වෙන හැටි. ආයෙත් ඔන්න සිතුවිල්ලක් හටගන්න ඇති සුදෙලාවකින් නැති වෙන හැටි. මේ විදිහට දැන් සුතිවිලි මූනික කරගෙන අපි ප්‍රඥාවක් දිනු කරනවා. දැන් අපිට අනිත්‍ය ලක්ෂණය දිනු කරගන්න ධාතු විතරක් නෙමෙයිනේ, ආනාපානය විතරක් නෙමෙයි. අපිට ඕනනම් වේදනාව පාවිච්චි කරන්න පුළුවන්. මේ වේදනාවල තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය දැක ගන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් ඔය අපි කතා කරා වගේ මේ සිතිවිල්ලක තියෙන ඇතිවීම නැතිවීම ස්වභාවය ඒකත් තේරුම් ගන්න පුළුවන්. සිතිවිල්ලක් කියන එකක් හටගත්තා, ඒක මම දැන් හොඳට ඒ ගැන සතිමත් වුණා. ඊට පස්සේ ඒක බොඳ වෙලා ගියා. ඊට පස්සේ ඔන්න ආයෙත් ඔන්න සිතුවිල්ලක් හටගත්තා. ඒකත් අපි හොඳට සතිමත් වුණා. ඒකත් ඔන්න බොඳ වෙලා ගියා. දැන් ඔයම කොහොම අපි කටයුතු කරන්න කරන්න හිතට එන සිතුවිලි ප්‍රමාණය අඩුවක් වේවි. එහෙම ඒක තමයි. දැන් එහෙම සිතුවිලි අඩු වෙන්න එන ප්‍රමාණය අඩු වෙන්න මහත්යට අත්දැක ගන්න පුළුවන් සිතුවිලි දෙකක් අතර පරතරයක්. එකක් ඇවිල්ලා ඊළඟ එක එන්න ටිකක් වෙලා යනවා. ඔන්න ඔහම යනකොට ඊට පස්සේ මෙන්න මේ පරතරයේ හිත තියන් ඉන්න.
ආහහ.
ඒ කියන්නේ දැන් එකක් ඇවිල්ලා ගියා, දැන් තව එකක් ආවේ නැහැ. දැන් මහත්තයර තියෙන්නේ එතන හිත කලබල කරගන්න නැතිව, සැක පහල කරගන්න නැතුව මෙන්න මේ ඊළඟ එකක් ආපු නැති ඔන්න හිස්තැනේ මෙන්න මේ හිඩසේ බොහොම සාමකාමීව සැහැල්ලුවෙන් හිත පවත්වන්න. එතකොට අපිට කය සංසිඳලා තියෙනවා, වේදනාවකට හිත දාන්න යන්න එපා. හිතවිලි දිහා අපි බලමින් වාසය කරා. ඒ පැමිණි හිතවිලි දැන් අතහැරලා ගියා. ඊට පස්සේ දැන් ඔන්න අපිට අවකාශයක් හම් වෙනවා. දැන් අපිට හිස් ස්වභාවයක් මුණ ගැහෙනවා. එතන අල්ලන්න කියලා සිතවිල්ලක් ඇත්තෙත් නැහැ, වේදනාවක් ඇත්තෙත් නැහැ, කායික වශයෙන් දැනෙන දැනීමක් ඇත්තෙත් නැහැ. ඔන්න ඔතනින් අපිට තව ඉස්සරහට යන්න පුළුවන්.
හොඳයි. අවබෝධමයි ස්වාමීන් වහන්සේ. ඒ දැනට තීරණ අර ලොකු ගැප් එකක් තියෙනවා. දැන් ඉස්සර වගේ නෙවෙයි සිතුවිලි අතර සෑහෙන ගැප් එකක් තියෙනවා කියලා ස්වාමීන් වහන්සේ.
මේ
ගැප් එක වෙලාවේ තමයි අර මොකුත් නොකර හිතෙන්නේ හිතා හිතුමුක තමයි අර මේ කයටයි අර නැත්නම් ආශාව.
නෑ එතෙන්ද මොහොරක් දාන්න එපා.
මොකුත් නොකර ඉන්න.
අන්න හරි. එතෙන්ද මොකුත් නොකර ඉන්න හිතට සාමකාමීව සැහැල්ලුවෙන් ඉන්න දීම තමයි අපිට කරන්න තියෙන්නේ. හැබැයි මේ සක්මනත් මහත්ය කරන්න මොකද ඒ කියන්නේ දැන් අපි සක්මනට සක්මන මග හැරුණොත් ඔතෙන්දී සමාධිය තමයි ඉස්සරහට එන්නේ. මොකද ඔතෙන්දී සතිය අවශ්‍යයි. සතිය අතිශය වැදගත්. සතියෙන් තමයි ওই සමබරතාවයේ ලස්සන්ට පෙන්වලා දෙන්නේ. එහෙම නැත්නම් ටක් ගාලා හිත සමාධිමත් වෙලා මුළු කයම නොදැනී ගිහිල්ලා ඒ පැත්තටයි එන්නේ. මෙතෙන්දී ඒව නෙමෙයි වැදගත් වෙන්නේ. හොඳ තියුණු සතියක් පවත්වා ගැනීම වැදගත් වෙනවා. එහෙනම් සක්මනත් කරන්න.
විඥානය පිළිබඳ සිද්ධාන්තමය ගැටලුවක් තෝර බෙද ගන්න යහන්නේ අපි විඥානය ගැන විඥානයගේ හට ගැනීම මේ නිමිත්තත් ඒ කියන්නේ රූප නිමිති ඒ වගේ දේවලුත් අපි ඉන්ද්‍රියත් හමු වීම නිසා ඇතිවන දෙයක් කියලා හිතුවත් ඒ අනුව මම හිතන විදිය මේ විඥානය ඇති නැති වන ස්වභාවය ඇති සංකතිය මිසක් අපිට ඇති නියත පදනමක් තියෙන සිටි පවතින ප්‍රවාහයක් නොවන බව මට හිතෙනවා. දැන් මෙතන පොඩි ගැටලුවකට තියෙන්නේ එහෙම හිතු ඒක හරිද කියලා ස්වාමීන් වහන්සේගෙන් අහනවා. ඊළඟට ඒකම අපි අනිදස්සන විඥානය ගැන ඉගෙනගෙන තියෙන විදිහට මම වටහාගෙන තියෙන විදිහට අර විඥානයේ ඇතිවෙන මේ යාන්ත්‍රණය අක්‍රිය කිරීමක් නිසා රහත් සිතක අනිදස්සන විඥානයක් ඇති වෙන බව අපි මට තේරලා තියෙනවා. දැන් එතන අවස්ථාණයෙන් ඒකෙන් එන්නේ අපි පරිනිර්වාණ ධාතුව ලැබුණෙන් පස්සේ අර අනිදස්සන විඥානය සහමුලින්ම අහෝසිවන බවත් මට හිතෙනවා. මෙන්න මේ කාරණ තුන
ගැන ෆයිනාන්සේ කොහොමද අනුමත කරනවද මේක කරපෙනවා සෑහෙන්න ඉතින් එක පැත්තකින් දාර්ශනික ප්‍රශ්නයක් තවත් පැත්තකින් ඉතින් ටිකක් අමාරු ප්‍රශ්නයක් දැන් අපිට සරලව තේරුම් ගන්න පුළුවන් දැන් විඥානය ගැන විස්තර කරන බුදුරජාණන් වහන්සේ සංකත විඥාන හයක් පෙන්නනවා චක්කු විඥාන සෝත විඥාන ගහන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියලා මේ වෙවිලා සංකත විඥාන වශයෙන් නැත්නම් අபிසංකත විඥාන වශයෙන් පෙන්නනවා ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයන් නිසා අරමුණක් තුල බැහැගත් විඥාන. එතකොට රූපය ගත්තොත් දැන් ඇහැයි රූපයයි නිසා හටගත් විඥානේ එතකොට චක්කු විඥානේ. එතකොට මේකට දෙකක් අවශ්‍යයි. අඩු දරමින් දැන් මේකට තව ආලෝකය අවශ්‍යයි, ඇහැ යොමු වෙන්න අවශ්‍යයි, මානසිකාර්ය අවශ්‍යයි. ඉතින් මේ තවත් හේතු තියෙනවා. ප්‍රධාන හේතු වශයෙන් දැන් මදුපිණ්ඩික සූත්‍රයේ කිව්වා වගේ චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්ක විඥානං. ඉතින් එතකොට එතනේ විඥානයේ පහළවීම සඳහා ඇහත් රූපයක් කියන දෙක මූලික වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ වෙවිලා සකස් වෙච්ච විඥාන රූපයක් දැකපු රූපයක් දකින නැත්නම් රූපයක් බලන ඒ බැලීම නිසා චේතනා පූර්වකව පහළ වෙච්ච විඥානයක් එතකොට මෙතන තියෙනවා. එතකොට ඒ වගේමයි සෝත විඥාන, ගහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන, මනෝ විඥාන තේරුම් ගන්න වෙන්නේ අපිට ඒවැය තියෙන සකස් වෙච්ච ගතියක්. ඒ රූපය තුල හිත මුල් බැහැගෙන, සද්දය තුල හිත මුල් බැසගෙන, ගඳක් සුවඳක් තුල හිත මුල් බැසගෙන, රසක් තුල හිත මුල් බැසගෙන, ස්පර්ශයක් තුල හිත මුල් බැසගෙන, හිතේම පැමිණි යම් අරමුණක් තුල හිත මුල් බැසගෙන. දැන් ඕක හරිම සංකීර්ණ වෙනවා. දැන් අපි ඇහෙන් රූපයක් බලනවත් සමගම එතන චක්ක විඥාන පහළ වෙනවා. ඊට පස්සේ ඒ අරමුණ හිතේ ප්‍රකල්පණය කරන්න ගිහිලා එතන ආයි මනෝ විඤ්ඤාණත් පහළ වෙනවා. ආයිත් ඔන්න චක්කු විඤ්ඤාණ පහළ වෙනවා. ඊට පස්සේ ආයි මනෝ විඤ්ඤාණ පහළ වෙනවා. මේවැය හරිම සංකීර්ණ ප්‍රතිපලයක් වගේ තමයි හඳුනගන්න වෙන්නේ. එතකොට දයා මහත්තයා කිව්වා වගේ මේකක්වත් දිගට පවතින විඤ්ඤාණත් නෙමෙයි. ඒ මොහොතේ හටගත්ත ඒ මොහොතේම නිරුද්ධ වුණා. ඒ මොහොතේ හටගත්ත ඒ මොහොතේම නිරුද්ධ වුණා. නමුත් අර ඒවැය තියෙන අතිශය වේගවත් බව නිසා අපිට ඒ ඇතිව නැතිවීම යාම තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ දිගට පවතිනවා වගේ. අපි දිගට රූපය බලනවා. දිගට සද්දය අහනවා. වගේ තමයි හැඟීමක් අපිට එන්නේ. නමුත් ඒ වෙනුවට වෙන්නේ ඒ රූපයත් මොහොතක් පාසා ඇතුළට නැතිලා යනවා. ඒ දකින්නවා කියලා කියන ඇහත් මොහොතක් පාසා ඇතුළට නැතිලා යනවා. ඒතර මේ හේතුන් දෙක නිසා හටගන්න චක්කු විඥාණයත් මොහොතක් පාසා ඇතුළට නැතිලා යනවා. ඉතින් එතකොට මෙතන මේ තනිකරම අනිත්‍ය වූ චක්කු විඥානයක් සෝත විඥානයක් ගහන විඥානයක් කොයි විදිහට තමයි විඥාන ප්‍රවාහයක් තියෙන විඥාන සමූහයක් තියෙන්නේ. ඒකේ තියෙන අතිශය වේගවත් බව නිසා හරියට නිකන් අර ගිනි බෝලයක් අරගෙනකොට ඒක ගිනි වලල්ලක් පේනවා වගේ දෙයක් තමයි එතකොට මෙතන සිද්ධ වෙන්නේ. දැන් එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නන අනිදස්සන විඥානය ගත්තොත් ඊට වඩා වෙනස් පැත්තකින් අපිට කතා කරන්න වෙන්නේ. දැන් ඒකට දෙන උපමාවක් වශයෙන් කියනවා නම් මීට කලින් වතාවකදීත් මම විස්තර කරා සූත්‍රයක් කියනවා අත්තිරාග සූත්‍රය කියලා. දැන් මේ අත්තිරාග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා භික්ෂුන් වහන්සේලාගෙන්. ඉතින් අහන ප්‍රශ්නේ තමයි ටිකක් උසට ළඟපු හදපු මේ ගයක් තියෙනවා කුළු ගයක් කියලා කියන්නේ. එතකොට ඒ කුළු ගෙයි බිත්ති හතරක් තියෙනවා. ඒ බිත්ති හතර දිසා හතරට තමයි මුහුණ දාලා තියෙන්නේ. ඒ කියන්නේ නැගෙනහිර දිසාවට එක බිත්තියක්, බටහිර දිසාවට තව බිත්තියක්, දකුණු දිසාවට තව බිත්තියක්, උතුරු දිසාවට තව බිත්තියක්. බිත්ති හතරක් තියෙනවා. ඊළඟට නැගෙනහිර බිත්තියේ කවුළුවක් තියෙනවා. දැන් එතකොට ඒ කවුළුවෙන් දැන් ඔන්න ඉර පායනකොට ඉර එළිය වැටෙනවා. ඉර එළිය දැන් කොහෙටද වැටෙන්නේ?
මොළවට.
නෑ. ඉතින් කවුළුවෙන් ඉර එළිය ඇතුළටනේ එන්නේ.
එහෙමයි.
බිත්ති වලින් ආවරණය වෙලා තියෙන්නේ. නැගෙනහිර කවුළුවෙන් එන ඉර ආලෝකය
ඒක බටහිර
බටහිර ඔන්න හරි. එතකොට ඒ ඉර ආලෝකය, ඒ පැමිණෙන සූර්යාලෝකය බටහිර බිත්තිය මත පතිත වෙලා තියෙනවා නේද? එතකොට අපිට හිතා ගන්න පුළුවන් දැන් ඔන්න ඉර එළියක් ආවා. ඒ ඉර එළිය නැගෙනහිර කවුළුවෙන් ඇතුළට ආවා. එයා බටහිර බිත්තිය මත පතිත වෙලා ඉන්නවා, නැත්නම් බටහිර බිත්තිය මත පිහිටගෙන ඉන්නවා. එහෙම කිව්වොත් හරි නේද?
එහෙමයි සර්.
එයාට ප්‍රකාශ වෙන්න යම් තැනක් තියෙනවා. ඒ ප්‍රකාශ වෙන තැන තමයි බටහිර බිත්තිය. බටහිර බිත්තිය පාදක කරගෙන බටහිර බිත්තිය පිහිට කරගෙන ඒ මත තමයි යා හිටගෙන ඉන්නේ. ඊට පස්සේ දැන් ඔන්න බුදුහාඳුරෝ ප්‍රශ්නයක් අහනවා. දැන් මානෙනි බටහිර බිත්තිය නැත්තම් දැන් කොහෙද මේ නැගෙනහිර කවුළුවෙන් එන ඉර එළිය කොහෙද ගිහිල්ලා පතිත වෙන්නේ?
එතකොට බටහිර බිත්තිය නැත්තම් ඒ එළිය බිත්තිය නැති තැනින් ගිහිල්ලා එතන තියෙන පොළොවක් හරි කොහේ හරි
පතිත වෙනවා.
සම්සි ගණතයක් මතට
පතිත වෙනවා. අන්න හරි. ඒකම තමයි භික්ෂුන් වහන්සේලාත් දෙන උත්තරේ. දැන් බටහිර බිත්තිය අයින් වෙලා තියෙන්නේ. ඉතින් අර කවුළුවෙන් එන ආලෝකය ගිහිල්ලා පොළොවේ පතිත වෙනවා. පොළොවේ තමයි දැන් එයා පිහිටගෙන ඉන්නේ. දැන් අපිත් ඔය දකින්නේ සමහරලාවට වහල හිල් වෙලා තියෙනවා නම් වහලෙන් එන යම්සේ සූර්යාලෝක කදම්බයක් ඔන්න පොළොවේ පතිත වෙලා තියෙනවා. අන්න ඒ වගේ දැන් මෙතෙන්දිත් එතකොට භික්ෂුන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීනි බටහිර බිත්තිය නැහැ දැන්. දැන් අර ආලෝකය ගිහිල්ලා පොළොවේ පතිත වෙනවා. දැන් ඊට පස්සේ බුදුහාමුදුරුවෝ උතරින් නතර කරන්නේත් නැහැ. ඊට පස්සේ අහනවා මහණෙනි පොළොව නැත්තම් දැන් කොහෙද ඔය ආලෝකය පිහිටන්නේ?
පොළොවක් නැත්තම් පොළොවක් නැත්තම් ඉතින් වෙන විදිහට කියනෝ නම් පතිත වෙන්න තැනක් නැත්තම් ඉතින් කොහෙවත් පිහිටන්න විදියක් නැහැ.
ඔව්. ඊටත් මෙහා දැන් භික්ෂුන් වහන්සේලා මම හිතන්නේ ටිකක් සෑහෙන්න විද්‍යාව හදාarලා තිනවා. උන්නාන්තලා කියනවා පොළොව පිහිටලා තියෙන්නේ ජල පෘෂ්ඨය මත. පොළොව නැත්තම් ඔන්න ජල පොළොව මත තමයි මේ ආලෝකය තියෙන්නේ කියලා. ඉතින් බැලුවාම අතීතයේ සෑහෙන දාර්ශනික අවබෝධයක් තිබිලා තියෙනවා. අපි දැන් කියනවානේ පොළොව පෘෂ්ඨයේ තියෙන්නේ ජල පොළොව මත කියලා නේද? ඒවා ඒ කාලෙත් දැනගෙන ඉඳලා තියෙනවා. ඉතින් උන්නාන්සලා උත්තර දෙනවා දැන් ස්වාමීනි පොළොවක් නැත්තම් දැන් ඉතින් ජල පොළොවේ තමයි ජල පෘෂ්ඨයේ මත තමයි මේ ආලෝකය පිහිටන්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඔතනින් නතර නොවි ඊට පස්සේ අහනවා මහණෙනි ජලයත් නැත්තම් දැන් කොහෙද පිහිටන්නේ කියලා. එතකොට තමයි අර මහත්තයා දීපු උත්තරය දෙන්නේ ස්වාමීනි දැන් පිහිටන්න තැනක් නැහැ. දැන් මේ සූර්යා ලෝකයට මේ සූර්යා ලෝක කදම්බේට පිහිටන්න තැනක් නැහැ. ඒතර ඔන්නය පිහිටන්න තැනක් නැති ස්වභාවයේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ඒ අනිදස්සන විඥාණයට නැත්තම් අපපතිත්‍ත විඥාණයට. ඒ කියන්නේ එතන දැනුවත් බවක් තියෙනවා. නමුත් ඒ දැනුවත් බව ප්‍රකාශ වීම සඳහා අරමුණක් නැහැ. දැන් අනිත් පැත්තට විස්තර කරනවා නම් දැන් මහත්යාගෙන් ඇහුවොත් මාසෙ පොය දවසක ඉර පායල නැද්ද රැට?
පායල තියෙනවා.
එතකොට අපිට පේන්නේ නැහනේ.
පේන්නේ
නැහැ වැහිලා තියෙන. ඔව්. ඒ වුණාට දැන් පොළොවට උඩ ඉර එළිය තියෙනවද?
එහෙමයි සර්.
එතකොට පොය දවසට?
පොය දවසට පොළොව වැහිලා නේද තියෙන්නේ
සර්? නැහැ. දැන් ඔතන වෙන්නේ දැන් ඉර එළිය කොහොමත් උඩ තියෙනවා. දැන් අපි අපිට රෑ වුණයි කියලා ඉර එළිය සූර්යාලෝකයෙන් නිකුත් කරන එක නවත්තන්න නැහැනේ නේද? ඔව් දැන් අපිට වැහුණා. හැබැයි ඉරේලිය උඩ තියෙනවා මේ. හැබැයි ඒක ප්‍රකාශ වෙන්නේ නැහැ. දැන් හඳ තියෙන අපි හඳ තියෙනවා කියලා කියන්නේ පෘථිවියට උඩින් එතකොට හඳ තියෙනවා. ඒ හඳ අර ඉරේලිය පරාවර්තනය කරලා අපිට පෙන්වනවා නේද?
එහෙමයි.
එතකොට අන්න හඳ තිබුණ නිසා තමයි ඉරේ ආලෝකය අපිට පෙනුනේ, ප්‍රකාශ වුනේ. එතකොට අන්න හඳේ තමයි එතකොට ඉරේලිය පතිත වුනේ. ඉතින් අනිත් පැත්තට කල්පනා කරාම හඳ නැත්තම් ඉර ඒ සූර්යාලෝකය ප්‍රකාශ වෙන්න දෙයක් නැහැ, වස්තුවක් නැහැ, අරමුණක් නැහැ. අන්න ඒ වගේ. එහෙමනම් අපේ විඤ්ඤාණය දැන් ඔය කියන විඤ්ඤාණය ප්‍රකාශ වෙන්න විදිහක් නැත්තම්, අරමුණක් නැත්තම්, එහෙමනම් එතනින් අදහස් වෙන්නේ නැහැ දැනුවත් බවක් නැහැ කියලා. දැනුවත් බවක් තියෙනවා, හැබැයි ප්‍රකාශ වීම සඳහා අරමුණක්, එහෙමත් නැත්තම් අරමුණු ග්‍රහණයක් කොහෙවත් මත පිහිටා ගැනීමක් නැහැ. ඔන්න ඔය විදිහට තමයි අනිදස්සන විඥාණය විස්තර කරලා දෙන්නේ. ඒ කියන්නේ අරමුණු ග්‍රහණයක් නොමැති වීම නිසා කිසිවක් හිතේ නිදර්ශනය වෙන්නේ නැහැ.
ඒ කියන්නේ සංඥාස දැනුවත් බවක් ඇතිවීමට තියෙන හැකියාව.
ඔව්. ඒක තියෙනවා. දැනුවත් ඔව් ඒක දැනුවත් බවක් තියෙනවා හුදෙක් හුදෙක් දැනුවත් බවක් තියෙනවා. හැබැයි අරමුණක් තුල මුල් බැහැගෙන නැහැ. ඔව් දැන් ඒ කියන්නේ අපේ හිතේ තියෙන එක ස්වභාවයක් තමයි හිතේ තියෙන එක්තරා අන්දමක පටු ගතිය. ඒ කියන්නේ ඒ අපේ හිත මොකක් හරි අරමුණක මුල් බැස ගන්නවන්න නැත්නම් අරමුණක් තුල හිර කරන්න, අරමුණක් තුල කොටු කරන්න පුළුවන් ගතියක් තියෙනවා. මේ ඒක තමයි අපිට සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. කෝණ රූපයක හිර හිත හිර වෙනවා, එක්ක සද්දක හිර වෙනවා, කොටු වෙනවා, නැත්නම් ගන්ධක සුවඳක හිත කොටු වෙනවා. විතර එක එක අරමුණු අල්ලාල්ල එක එක අරමුණු වල කොටු වෙවි තමයි අපේ හිත සාමාන්‍යයෙන් තියෙන්නේ. ඔන්න ඔය කොටු වෙන ගතිය සම්පූර්ණයෙන්ම අයින් වුණොත් දැන් එතකොට හිත තියෙන්නේ හාත්පස නිකන් පැතිරිච්ච ගතියක්. හැබැයි එක අරමුණක්වත් අල්ල නැහැ. එක අරමුණක් තුලවත් කොටු වෙලා නැහැ. හිර වෙලා නැහැ. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි දහමේ විස්තර වෙන්නේ ඔය කියන අනිදස්සන විඥාණයට, එහෙම නැත්නම් අපපතිත්‍ත විඥාණයට.
එමේ සංසේ එතන අර මට ගැටලුවක් තිබුණා ඒ ගාථාව අනුව අර එතන ඒ ගාථාව මට හරියට මතක නැහැ මේ. ඒක අප්‍රමාණයි.
ආ ඔව්.
විඥාණය බැබලෙනවා කියලා ඒක නිසා මට ඒක ගැටලුවක්
නෑ. එතන බැබලෙනවා කියන්නේ හාත්පස පැතිරෙනවා කියන අදහස. විඥාණං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. මේ විඥාණං අනිදස්සනං, ඒ අනිදස්සන වූ විඥාණය අනන්තයි. ඒක එක තැනකට කොටු වෙච්ච ගතියක් නෑ. සබ්බතෝ පබං, හාත්පස පැතිරලා තියෙන්නේ.
එහෙමයි.
ඔව්. අපි බලමු ඉතින් ඉස්සරහට ඔය වගේ ටිකක් ගැඹුරු සූත්‍රයක් දෙකක් එහෙම අරගෙන ඉතින් ඔය වගේ දේවල් සාකච්ඡා කරන්න. ඉතින් ඇත්තටම දහමේ විස්තර වෙන බොහෝම ගැඹුරු ධර්මතාවන් ගැන තමයි ඉතින් ඇත්තටම මේ කාරණාවලදී ඉතින් සඳහන් කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් කෙසේ නමුත් ඉතින් ඕක රහතන් වහන්සේ කෙනෙක් විතරයි අත්දකින්නේ කියලා කියන්නත් බෑ. මොකද ඊට මෙහා අපි හිතමු දැන් කෙනෙක් විපස්සනාවක් වඩලා කිසිම අරමුණක් මත හිත පිහිටවන්නේ නැතිව, කිසිම අරමුණක් උපාදාන කරන්නේ නැතිව කිසිම අරමුණක් ඇසුරු කරන්නේ නැතිව ඉන්න මට්ටමකදීත් ඔයිට ආසන්න මට්ටමක් හෝ තියනවා කියලා තමයි කියන්න වෙන්නේ. මොකද එතෙන්දී විඥාන නාම රූප කියන දෙකක සම්බන්ධයක් ගොඩනගන්න බැහැනේ. දැන් විඥානයක් පිහිටන්නම් අර අපි කිව්වා වගේ එක්ක අරමුණක් එහෙම නැත්නම් වෙනත් වචනයකින් කියනවා නාම රූපයක් අවශ්‍යයි. ඒතර මේ නාම රූප හිතේ හොල්මන් කරන්නේ නැත්තම් නාම රූපයක් පිළිඹු වෙන්නේ නැත්තම් ඒතර විඥාණයට බැහැ ගන්න තැනක් නැහැ. ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි එතකොට අනිදස්සන මට්ටමකදී අපතිත්ත්‍ය මට්ටමකදී ඒ වගේම මේ අපි කතා කරන උපාදාන නොකරන මට්ටමකදී අනිශ්චිත මට්ටමකදී විස්තර වෙන්නේ.
එහෙමයිසම්.
හොඳයි.
ඒක උදාර අවසාන ඔය ප්‍රශ්නේ නැගුණා ඉතින් අපි සාකච්ඡා කරන වෙලාවක නිර්වාණ ධාතුව ලැබුණයි පස්සේ ඒ අනිදස්සන විඥානය ගැන කතා කිරීමක තේරුමකුත් නැහැ නේද සර්?
එතන තව පැත්තකින් ඉතින් ඒවා විස්තර කරන්න වෙනවා. ඒ කියන්නේ එතෙන්දී ඒ කියන්නේ ඒ අනිදස්සන විඥාණය ගැන කතා කිරීම කෙසේ වෙතත් ඊට එහා මොකද තියෙන්නේ කියලා කරන ප්‍රශ්නය තේරුමක් නැහැ කියලා කියලා තියෙනවා. දැන් ඔය එක සූත්‍රයක් වෙනවා මහා කොට්ටිත සූත්‍රය කියලා. මේ එතෙන්දී කොට්ටිත ස්වාමීන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා සාරිපුත්ත ස්වාමීන් වහන්සේගෙන්. දැන් මේ ඇහත් නිරුද්ධ වෙලා නම් කනත් නිරුද්ධ වෙලා නම් නාසයත් නිරුද්ධ වෙලා නම් දිවත් නිරුද්ධ වෙලා නම් කයත් නිරුද්ධ වෙලා නම් මනසත් නිරුද්ධ වෙලා නම් ඊට පස්සේ මොකද්ද තියෙන්නේ? ඉතින් එතකොට තමයි සාරිපුත්තු සාමීන් වහන්සේ කියන්නේ ඕක අහන්න ඕන ප්‍රශ්නයක් නෙමෙයි කියලා. ඒ කියන්නේ මේ ඉන්ද්‍රයන් 6 නිරුද්ධ වූ මට්ටමකදී එතන තියෙන නිප්පපංච මට්ටමක් කියලා කියන්නේ. නිප්පපංචං පපංචේද නැත්නම් අප්පපංචං පපංචේද කියලා තමයි සාරිපුත්තු සාමීන් වහන්සේ උත්තර දෙන්නේ. ඔබ වහන්සේ මේ ප්‍රපංච නොකල යුතු ස්වභාවයක තමයි දැන් මේ ප්‍රපංචයක් කරන්න යන්නේ. ඉන්ද්‍රයන්ගේ සීමාව දක්වා තමයි ප්‍රපංචය පැතිරෙන්නේ. ඉන්ද්‍රයන් නිරුද්ධ වුණාට පස්සේ නැත්තම් ඉන්ද්‍රයන්ගේ ඒ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය සිදු නොවෙනකොට ආයතනයන්ගේ ආයතනීය ක්‍රියාකාරීත්වය සිදු නොවෙනකොට ඒ කියන්නේ එහෙන් රූපයක් බලලා ඒක ගැන සතුටක් පහල කරගෙන ඒ ගැන කතන්දරයක් ගොතලා ඒ ගැන හිතලා ප්‍රපංච කළා නෝකනේ ඇහැ හා සම්බන්ධ ආයතනීය ක්‍රියාකාරීත්වය. ඒතර එහෙම දෙයක් කරන්නේ නැතිව දිත්තේ දිට්ට මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං ඔන්න ඒ වගේ මට්ටමක් පවත්වනකොට ඊට පස්සේ මොකද තියෙන්නේ කියලා කෙනෙක් ඇහුවොත් අන්න ඒක අප්පපංචම් පපංචේති. ප්‍රපංච නොකල යුතු තැනක එහෙම නැත්නම් ප්‍රපංචය සංසිඳිච්ච මට්ටමක ආයෙත් ඔන්න හිත ගිහිලා ප්‍රපංච කරණයකට යනවා තමයි දැන් මෙයා හදන්නේ කියලා මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. ඒ නිසා හිත ප්‍රපංචයෙන් මිදුණාට පස්සේ ආයෙත් අපි නිකන් හාරා උස්සන්න හදනවා නම් දැන් මං කොහෙද ඉන්නේ දැන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා හදනවා නම් එතන තියෙන්නේ අපි වරද්ද ගැනීම. මොකද ප්‍රතිපදාව ඇවිල්ලා නිප්පපංච වීමක් හිතේ තියෙන ප්‍රපංච දුරු කිරීමක් තමයි ප්‍රතිපදාව වෙන්නේ. දැන් නිප්පපංච කියන එක නිවනට නමක්නේ. දැන් හිතේ තියෙන්නේ තනිකරම ප්‍රපංචකරණයේ කෙරෙහි එක්තරාන්දමක ලොකු කැමැත්තක්. ප්‍රපංචකරණයේ කෙරෙහි ලොකු මොකක්ද ඒකට කියන්නේ
සම්ලයක්.
ප්‍රපංච කරන්නම මේ දඟලන දඟලිල්ලක් හිතේ තියෙන්නේ. නමුත් ඒ දඟලන දඟලිල්ල ඒ පුරුද්ද සම්පූර්ණයෙන්ම අයින් කළා හිත සම්පූර්ණ නිප්පපංච මට්ටමකට ගත්තට පස්සේ එතන තමයි අපි සංසිඳෙන්න තියෙන්නේ. එතන තමයි අපි දිනුම් කණුව වශයෙන් බාර ගන්න තියෙන්නේ. අපි දිනුම් කණුව හඳුනගන්නේ නැතිව අපි තවදුරටත් දුවනවා නම් ඉතින් ඒ කියන්නේ ඉතින් වයර් මාරු වෙලා කියලා තමයි කියන්න වෙන්නේ. අපිට එතකොට දිනුම් කණුව තේරුම් ගන්න බෑ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් ওই ප්‍රශ්නේ අහලා තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න එනවා බ්‍රාහ්මණේක් කද්දයාගේ නම මට නම් මතක් වෙන්නේ නැහැ. ඉතින් එයා අහන ප්‍රශ්නයක් තමයි දැන් මේ ඇහෙන් රූප ගන්නවා, කනෙන් සද්ද අහනවා, දිවෙන් රස බලනවා, ඔය විදිහට මේ ඉන්ද්‍රියන් පහෙන් අරමුණු ගන්නවා. හැබැයි මේ ඒක අරමුණක්වත් ඒ ස්ථානයේ නතර වෙන්නේ නැහැ. කවුද මේවා ගිහිල්ලා මේ භුක්ති විඳින්නේ කියන ප්‍රශ්නේ අහන. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඔක්කොම භුක්ති විඳින්නේ මනසයි කියලා. ඊට පස්සේ දැන් දැන් ඉතින් බැලුවාම මේ මනස හරිම ව්‍යාකූලත්වයකට පත් වෙනවානේ. ඇහෙන් රූප බලලා ඒ ටික භුක්ති විඳින්න යනවා. කනෙන් සද්ද අහලා ඒ ටික භුක්ති විඳින්න යනවා. උන්නාබ බ්‍රාහ්මණ සූත්‍රය කියන සූත්‍රයේ තමයි තියෙන්නේ උන්නාබ කියන බ්‍රාහ්මණයයි පැමිණෙන්නේ. ඉතින් එතුමාට මේ උත්තරේ බුදුහාඳුරෝ දෙනවා. ඊට පස්සේ මේ උන්නාබ බ්‍රාහ්මණය අහනවා, දැන් මේ මනසට තියෙන පිළිසරණ මොකක්ද? මොකද සම්පූර්ණ මනස අවුල් වෙනවා මෙහෙම ගියාම. ඇයි ඉතින් ඇහෙන් එන දේවලුත් මෙයා රස කරගන්නවා, කනෙන් එන දේවලුත් රස කරගන්නවා, දිවෙන් එන දේවලුත් රස කරගන්නවා, කයෙන් එන දේවලුත් රස කරගන්නවා. ඉතින් අන්තිමට ගිහිල්ලා හිතේ තමයි ඔක්කොම පැලපදියම් වෙන්නේ. වාසනාවට ටිකක් අමතක වෙනවා. කෙසේ නමුත් ඉතින් අන්තිමට හිත තමයි ව්‍යාකූල වෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී එයා ප්‍රශ්නයක් නගනවා, මේ හිතට මේ මනසට තියෙන පිළිසරණ කුමක්ද? අන්න ඒතකොට තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මනසාච කුර බාහමන සතියා පටිසරණ. මේ මනසට තියෙන පිළිසරණ තමයි සතිය. ඊට පස්සේ ආනෝ සතියට තියෙන පිළිසරණ කුමක්ද? සතියාකෝ බ්‍රාහ්මණ මොකද්ද ඒකට උත්තරයක් දෙනවා මට මතක නැහැ. හොයලා කියන්න වෙනවා. කෙසේ නමුත් දැන් ඒ කියන්න ගියේ ඒ උන්නාබ බ්‍රාහ්මණ පඬිතුමා දිකට ඔහොම කියාගෙන යනකොට දැන් මුලින්ම කියන්නේ මුලින්ම අහනවා මනස්සකෝ බ්‍රාහ්මණ කිම් පටිසරණන්ති, මනස්සකෝ බ්‍රාහ්මණ සති පටිසරණන්ති කියලා කියනවා. මනසර තියෙන පිළිසරණ සතියේ කියලා කියනවා. ඊළඟට සතියට තියෙන පිළිසරණ කුමක්ද කියලා අහනවා. සතියට කියන පිළිසරණ සතියාකෝ බ්‍රාහ්මණ විමුක්ති පටිසරණන්ති, හිතේ නිදහස. අරමුණු වලින් හිත නිදහස් වීම තමයි හිතේ පිළිසරණ. වෙනත් වචනණින් කියනවා නම් සතියේ gedara වගේ தත්වයකට හිතපත් වීම කියලා කියන්නේ හිත සියලු අරමුණු වලින් කිසිවක් උපාදාන නොකර නිදහස් වීම කියලා තමයි කියන්න වෙන්නේ. එතකොට විමුක්තියාකෝ බ්‍රාහ්මණ නැත්නම් සතියාකෝ බ්‍රාහ්මණ විමුක්ති පටිසරණන්ති කියලා බුදුරජාණන් වහන්සේ උත්තරයක් දෙනවා. ඊට පස්සේ විමුක්තියාපන භෝගෝතම කිම් පටිසරණන්ති, මේ විමුක්තියට තියෙන පිළිසරණ කුමක්ද කියන ප්‍රශ්නය නගනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා, විමුක්තියාකෝ බ්‍රාහ්මණ නිබ්බාණං පටිසරණන්ති, රාග ద్వේෂ මෝහ සම්පූර්ණයෙන් නිදහස් නම් විමුක්තිය ස්වභාවයෙන්ම තියෙනවා, නිදහස ස්වභාවයෙන්ම තියෙනවා. ඒක තමයි යාගේ නිවහන, ඒක තමයි යාට තියෙන පිළිසරණ. රාග ద్వේෂ මෝහ නැත්තම් විමුක්තිය එතනම තමයි. දැන් එතකොට මෙතන ඊළඟට උන්නාබ බ්‍රාහ්මණ පඬිතුමා මෙතන නතර නොවි නිවන කියන්නේ දිනුම් කනුව කියලා තේරුම් ගන්නේ නැතිව එතුමා තවත් ප්‍රශ්නයක් අහනවා. එතුමා අහනවා නිබ්බානස්ස පන භෝගෝතම කිම් පටිසරණන්ති, ස්වාමීන් වහන්සේ නිබ්බාණයට තියෙන පිළිසරණ කුමක්ද? දැන් බුදුරජාණන් වහන්සේ කියනවා අච්චසරා බ්‍රාහ්මණ පඤ්චං, ඔන්න බ්‍රාහ්මණය ඔබ ප්‍රශ්නය ඉක්මවා ගියා, දැන් උමනාවට වඩා කල්පනා කළා. අච්චසරා බ්‍රාහ්මණ පඤ්චං නාසක්ඛී පඤ්ඤස්ස පරියන්තං ගහේතු, ඔබතුමාට මේ ප්‍රශ්නේ කෙලවර තේරුම් ගන්න බැරි වුණා, නොහැකි වුණා. නිබ්බානෝ ගදං හි බ්‍රාහ්මණ බ්‍රහ්මචරියං උස්සති, නිබ්බාන පරායනං නිබ්බාන පරියෝසානන්ති, බමුණ නිවනට ඇතුළත් වූවක්, නිවන පිහිට කොට ඇත්තක්, නිවන කෙළවර කොට ඇත්තක් තමයි මේ බ්‍රහ්මචරිය වාසය කියලා කියන්නේ. එහෙම නැත්නම් මේ සම්පූර්ණ ප්‍රතිපදාව කියලා කියන්නේ නිවන අවසන් කරගෙන යන ප්‍රතිපදාව. අර නිකන් අපි රේස් එකක් දුවගෙන යනකොට ඒ රේස් එකේ අන්තිමට තියනවනේ නූලක් බඳලා නැත්තම් පටියක් ගැට ගහලා තියනවනේ, ඒකනේ දිනුම් කනුව. එතකොට මේ බ්‍රහ්මචර්ය වාසයේ එහෙම නැත්තම් මේ සීල සමාධි ප්‍රඥා කියලා වඩන මාර්ගයේ කෙලවර තමයි නිවන. දැන් ඔබතුමා මේ කවුද මේ උන්නාම බ්‍රාහ්මණ පඬිතුමා ඇහුවාම දැන් නිවනට තියෙන පිළිසරණ මොකද්ද කියලා. ඉතින් බුදුහාමුදුරු කියනවා ඔයාට ප්‍රශ්නේ තේරෙන්නේ නැහැ. ඔයා ප්‍රශ්නේ අග උත්තරය මොකද්ද කියලා ආ අඳුනගෙන නැහැ. ඕකයි උත්තරය කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. ඒ නිසා මේ ඔන්න වගේ தத்துவයක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට මේ කාර්මයේ තේරුම් ගන්න උන්නාද බ්‍රාහ්මණ පඬිතුමා. ඒ නිසා අපිට ඔය හිතේ ප්‍රපංච නතර වුණාට පස්සේ නැත්නම් හිත සංසිඳීමෙන් තියනකොට ප්‍රපංච සමනේ වෙච්ච නිප්පංච මට්ටමකදී අපි තව මොනවා හරි හොයන්න යනවා නම් තව මොනවා හරි කල්පනා කරන්න යනවා නම් ඊළඟට මොකද්ද කරන්න යන්නේ කියලා හිතනවා නම් එතන තියෙන්නේ ආයෙත් සකස් කිරීමක්. අපි අර මේ අනාකූල වෙච්ච තැනකට ආයෙත් අපි ආකූල බවක් ව්‍යාකූල බවක් ඈඳා ගැනීමක් තමයි තියෙන්නේ. ඉතින් එතකොට හිත නිවුණා නම් හිත සංසිඳුණා නම් හිත ප්‍රපංච සමනයකටපත් වුණා නම් ඒ ප්‍රපංච සමනය තුළ හිත පැවැත්වීම තමයි කරන්න තියෙන්නේ. හොඳයි. එහෙනම්
සාදු.
හොඳයි.
ගොඩක් කලක් මේ ප්‍රශ්නේ මම තැවුණා දැන් මම හිතන්නේ සම්පූර්ණ උත්තරය ලැබුණා.
හොඳයි.
හොඳයි.
තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටලුව බන්දු අබේරත්න මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්.
දැන් මම මේක ලියුම් කරා.
ස්වාමීන් වහන්සේ.
ඔව් එනවා.
මම බන්දුගේ වයිෆ් ලලනි. අපේ ළඟදී දුරස්ත බස් වැඩසටහන් දෙකකටත් සහභාගී වුණා. මම දැන් භාවනා කරන්න පටන් අරන් මාස 3ක් විතර කාලයක් තමයි පටන් ගත්තේ සක්මන් භාවනාව පැය භාගයක් විතර. ඊළඟට මේ වම දකුණ කියලා සක්මන් ඊළඟට පරියන්ක ගිහින් වාඩි වෙනවා. ගිහිල්ලා ආනාපාන සතිය මේ භාවනා පටන් ගන්න. හැබැයි දැන් මාස 2ක් විතර කාලෙ තිස්සේ බොහොම කෙටි සක්මන් භාවනාවක් මම කරන්නේ කාමරය ඇතුළෙම. ඊට පස්සේ ඉතිසල බුදුන් වඳිනවා. මම ඉතිසල බුදුන් වඳලා එහෙම තමයි සක්මන් භාවනාව පටන් ගන්නෙ. ඊට පස්සේ ගිහිල්ලා එතනම තියෙන පුටුවෙන් වාඩි වෙලා ආනාපාන සතිය පටන් ගන්න ඉස්සෙල්ලම ආනාපානය කරනකොට පොඩ්ඩක් විතර කරනකොටම මට දැනෙනවා හිත සංසිඳිලා එහෙම ගිහිල්ලා. හැබැයි දැන් පුටුවෙන් වාඩි වෙනවත් සමගම මට දැනෙන්නේ නැති තැන හිස් තැනට ගිහින් එන්නේ නැහැ සිතුවිලි කියලා දේවලුත්. ඉතින් මං ඇඟ කය දිහා බලනවා. එතකොට එනවා අර මේ ප්‍රීති ඒ වගේ එනවා යනවා. මූණ එහෙම දැනෙනවා කුණි යනවා වගේ. ඒ විදිහට තමයි මේ. ඉතින් මං දැන් ඒ ෆීලිංග්ස් උත් දැන් ටික ටික අඩුයි. හැබැයි සිතුවිලි වලින් කියලා මට කොහොමත් බාධාවක් තිබුණේ නැහැ. ඉතින් මම මොනවද කරන්න ඕන කියලා ස්වාමීන් වහන්සේගෙන් කාරුණික උපදෙස් අතනවා. තෙරුවන් සරණයි.
සක්මන ගැන විස්තරයක් කරන්න.
සක්මන මේ සක්මන මම මේ මම දකුණ කියලා මෙනෙහි කරනවා. කාමරේ ලී පොළවේ ඉතින් මට දැනෙනවා මේ ස්මූත් ඒ ගති. ඒක අඩුව මම හරි ටික කාලෙකින් වාඩි වෙන්න යනවා.
ඔව් නෑ ඒක මදි. ඒ කියන්නේ ඔතෙන්දී අපි දෙපැත්තම තියාගෙන යන්න ඕනේ. මොකද නැත්තම් අපිට ඉක්මනටම හිත සංසිඳලා හිත සමාධිමත් වෙන එක තමයි වෙන්නේ. ඒක පාඩුයි. අපිට ඒ වෙනුවට අවශ්‍ය වෙන්නේ සතිය ඉස්සරහට ගන්න ඕනේ. ඒ කියන්නේ අපි කොහමද මේ මොහොතට අවදිව කාලය ගත කරන්නේ? වැඩි කාලයක්. ඒ කියන්නේ මේ මුළු දවසේ සෑහෙන කාල පරිච්ඡේදයක් කොහමද අවදියෙන් කාලය ගත කරන්නේ? කොහමද මේ මොහොතේ කාලය ගත කරන්නේ? හිත අතීතයට ගිහිල්ලා පැටලෙන්නේ නැතුව, අනාගතයට ගිහිල්ලා පැටලෙන්නේ නැතුව, ප්‍රපංච කරන්නේ නැතුව, හිත ඇතුලේ කතා කරන්නේ නැතුව කොහොමද මේ මොහොතට එළඹ වාසය කරන්නේ? ඉතින් ඒක හිත පුරුදු කරනවා. මේකට හිතට අභ්‍යාස කරවන්න ඕනේ. ඒකට තියෙන හොඳම ක්‍රමයක් තමයි සක්මන් භාවනාව කියලා කියන්නේ. ඉතින් එතකොට සක්මනේදී පුළුවන් තරම් අපි ඇස් දෙක අරගෙන සක්මන් කරන හැටි දන්නවා ඇතිනේ නේද? සක්මන් භාවනාව කරන හැටි.
ස්වාමීන් වහන්සේගේ එහෙමයි.
හොඳයි. ඉතින් එතකොට සක්මනක් පුළුවන් නම් මේ කියන්නේ අපිටම සාලේක වගේ ගෘහ භාණ්ඩ ටික පොඩ්ඩක් පැත්තකට කියලා පුළුවන් නම් හදාගන්න නිකන් කොරිඩෝ එකක් වගේ. ඒසේ කොරිඩෝ එකේ පුළුවන් තරම් හොඳට ඇවිදිනවා. ඇවිදින ගමන් බලනවා මේ පාදයේ මොනවද දැනෙන්නේ කියලා. හිත එහෙම එහෙ දුවනවා නම් ඔය කිව්වා වගේ වම දකුණ කියලා පොඩි මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. හිත ටිකක් කීකරු වුණාට පස්සේ වම දකුණ කියන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ පුළුවන් මේ දැනෙන දැනීම් වලට අවධානය යොමු කරගෙන හොඳට සක්මන කරන්න. ඉතින් ඒකෙත් තව තව ගැඹුරට යන්න ඕනේ. ඉතින් සක්මනෙන් තමයි ඒ සතිය හොඳට ඉස්සරහට හැදිලා එන්නේ. ඒ නිසා එහෙම නැත්තම් ඉක්මනටම හුස්ම සංසිඳලා හිත සමාධිමත් වෙන පැත්තට තමයි යන්නේ. ඉතින් ඒක මුලදී හිතෙනවා ඒක ඒක මේ 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 ලොකු ජයග්‍රහණයක් කියලා. නමුත් ඒකේ පාඩු හුඟක් තියෙනවා.
ආ
එහෙමයි ස්වාමීනි. මම එළියේ
තමයි සක්මන් කරේ ඉස්සෙල්ම. ආ ඒකත් හැබැයි එතකොට ඉතින් මට එක එක මේ සිතුවිලි
ආවා. නෑ ඒ ඒ ඒවත් බලෙන් යටපත් කරන්න යන්න එපා. ඒ කියන්නේ මේ වැඩේට කාලයක් ගියා කියලා මේ කනස්සල්ලක් ඇති කරගන්න එපා. ඒ කියන්නේ කාලයක් අරගෙනම මේක කරන්න. ඒ කියන්නේ සිතුවිලි එන්න දෙන්න. හැබැයි සිතුවිලි අල්ලගන්න නැතුව අපි හිමීට මේ පාදයේ ස්පර්ශයට හිත දානවා. ආයෙත් ඔන්න මාක් කර සිතුවිල්ලක් එනවා. ඒකෙන් හිත ඇවුල් ඇති කරගන්න නැතුව ආයෙත් පාදයේ ස්පර්ශයට හිත දානවා. ඒ විදිහට තමයි සක්මන පොඩ පොඩ වර්ධනය වෙන්නේ. එතකොට මේ හැදෙන හිතේ එකඟතාවයේ හිතේ ගොඩනැගෙන සතිමත්භාවය හරිම ප්‍රබලයි. ආයේ ඒක කැඩෙන්නේ නැහැ. ඒක මාරම ශක්තිමත් මේ සතිමත් බවත් පුදුම ශක්තිමත් සමාධිමත් ගතියක් තමයි හිතේ ගොඩනැගෙන්නේ. ඒ නිසා අර පරයන්කේ කරන්න ඕන වැඩවලින් 50%ක්ම සක්මනේ කෙරිලා. පරයන්කේදී ඊට පස්සේ කරන්න තියෙන්නේ ඒ හදාගත්ත තැන ඉඳන් තව සියුම් මට්ටමක් සූක්ෂම මට්ටමක් දක්වා අරගෙන යන්නයි පරයන්කේදී කරන්න තියෙන්නේ.
එමයි ස්වාමීන් වහන්සේ. එහෙනම් මම ඒ විදිහට උපදෙස් ලැබුණාට තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේට දීර්ඝාෂ ලැබේවා.
හොඳයි. තෙරුවන් සරණයි.
ඊළඟ දහම් ගැටළුව තුලනික ඉදිරිපත් කරන්න පුළුවන්.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්ස. අර ස්වාමීන් වහන්සේ කරපු මේ ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච සංඥාව ආශ්‍රයෙන් කරපු මේ දේශනාවේ එතන ස්වාමීන් වහන්සේ අර අනිත්‍ය ලක්ෂණය දකින්න හැටි මට ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න අවශ්‍යයි. අවස්ථ ස්වාමීන් වහන්ස, එතකොට එතෙන්දී ස්වාමීන් වහන්සේ දැන් ඒක අවස්ථා කීපයකින්ම පෙන්නනවා. එතකොට පළවෙනි අවස්ථාව තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ දැන් වම දකුණ විදිහට අපි බලනවා. ඒ කියන්නේ මම මේ කියන්නේ මේ සක්මන් භාවනා කරනකොට. ඊළඟට ස්වාමීන් වහන්ස අපි දැන් ඊළඟට බලනවානේ මේ ඒ කියන්නේ තද ගතිය, එහෙම නැත්නම් ඒ දැනීම් වලට උෂ්ණ ශීතල ගතිය, එහෙම ඒකත් මට සාමාන්‍ය දුරකට බලන්න පුළුවන් ස්වාමීන් වහන්ස වන්දට. එතකොට ඒ විදිහට ඒකද බලාගෙන යනකොට එතකොට එතන තියෙනවනේ ස්වාමීන් වහන්ස දැන් අනිත්‍ය ස්වභාවයක්. ඒ කියන්නේ දැන් තද ගතිය, ඒ කියන්නේ ඇතිවීම නැතිවීමක් තියෙනවා. ඊට පස්සේ ඒපස්සේ සීතල උෂ්ණට එතනත් ඒ විදිහට දකින්න පුළුවන්. නමුත් එතනදී තියෙනවා ධාතු වල වෙනසකුත් තියෙනවා. ඒ වගේම අපි ඉරියව්වත් වෙනස් කරනවා. එතකොට ඒක එකක් ස්වාමීන් වහන්සේ. ඊළඟට ස්වාමීන් වහන්සේ තවයි එකක් විස්තර කරනවා. මට තේරෙන්නේ ඒක ගොඩාක් සියුම්, ඒ වගේම ගොඩක් සතියකුත් අවශ්‍ය වගේ කියලා එක තමයි මට එක හොඳටම තේරෙන්නේ. එතෙන්දී ස්වාමීන් වහන්සේ පෙන්නනවා මේ දැන් අපිට පාදය වදිනකොට දැන් ඒ කියන්නේ දැන් විලුඹ ප්‍රදේශයට අවධානය යොමු කරොත් ඒ වදිනකොටම ගොඩක් තද ගතියක් දැනෙනවා. ඒ ෂණයේම ඒක අඩු වෙලා ගිහිල්ලා ඒක අඩු වෙන හැටි, ඒ කියන්නේ අනිත්‍ය ස්වභාවයේ ෂණ භංගුර වගේ කියන එක තමයි මට තේරෙන්නේ ස්වාමීන් වහන්සේ එතන. එතකොට මට හිතෙන්නේ එතෙන්දී අපි අයියව වෙනස් කරලත් නැහැ, කකුල තාම උස්සලත් නැහැ. එතකොට ඒකම තැන දැනෙන වෙනස් වීම. එතකොට ස්වාමීන් වහන්සේ මට දැන් තියෙන ප්‍රශ්නය තමයි දැන් අපි ඔය වගේ තැනකටද ස්වාමීන් වහන්සේ අර මුලතැනින් එන්න ඕනේ කියන එක තමයි මම ඒක තේරුම් ගත්ත විදිය හරිද කියලා මට දැනගන්නත් එක්ක තමයි ස්වාමීන් වහන්සේ මම අහන්නේ. එතකොට ඒවත් සිමුල් තැනටද එන්න ඕනේ කියන එක.
ඔව් ඒක තමයි. අපි තුල සම්පජඤ්ඤය දියුණු වෙනවා කියන්නේ ඒකයි. දැන් අපිට මුලදී මුලදි නිකං වැටහෙන්නේ මම ඇවිදිනවා, මේ කය ඇවිදිනවා, මේ කය කියන්නේ එකක් කියලා වගේ සංඥාවක් අපිට තියෙනවා. හැබැයි ටික ටික අපේ සතිමත් බව දියුණු වෙන්න හිත සියුම්ම මේ ක්‍රියාකාරීත්වය දකින්න දකින්න මෙතන තනි කයක් කියලා එකක් අපිට අහුවෙන්නේ නැහැ. මෙතන තියෙන්නේ ඔන්න ධාතු ක්‍රියාකාරීත්වයක් කියලා සමහරට වැටහෙන්න පුළුවන්. ඊට පස්සේ ඒකත් තව තව සියුම් වෙන්න මෙතන මේ තනි ධාතුවක් නෙමේ ධාතුන් රසක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒවා ඔක්කොම නිරන්තරයෙන් වෙනස් වීම වල ලක් වෙනවා. දැන් අර කිව්වා වගේ එක්ක ඉරියව්, දැන් ඉරියව් මට්ටම කියන්නේ ඊටත් මෙහා තියෙන මට්ටමක්. ඒ කියන්නේ මුලින් ඔන්න හිටගෙන ඉන්න ඉරියව්ව තිබුණා, දැන් ඔන්න ඒ ඉරියව්ව අවසන් වුණා, දැන් ඔන්න ඉඳගෙන ඉන්න ඉරියව්ව පටන් ගත්තා. දැන් ඔන්න ඉඳගෙන ඉරියව්ව තිබුණා, ඒක අවසන් වුණා, ඔන්න දැන් සැතපෙන ඉරියව්ව පටන් ගත්තා. සැතපෙන ඉරියව්ව තිබුණා, ඒක අවසන් වුණා, ඔන්න දැන් ආයි ඉඳගෙන ඉන්න ඉරියව්ව පටන් ගත්තා. ඒ විදිහට අර ඒ මට්ටම් තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඊට එහා ගිහිල්ලා තමයි සම්පජඤ්ඤය දිනු වෙන්න මේ ඉඳගෙන ඉඳද්දිත් හුඟක් දැනීම් තියෙනවා. අපි තුමු ඇඳුම් පැළඳුම් ඇඟේ ඇතිල්ලෙනවා, එක අතක් මත එක අතක් තියෙනකොට බරක් දැනෙනවා, උණුසුමක් දැනෙනවා. ඉතින් උතට 13 ලක්ෂණ හුඟක් තියෙනවා. ඒවත් බලා ඉන්නකොට එතන තවත් ඔන්න ඇතුළට යනවා. අපි තුමු එක අතක් මත එක අතක් තියෙනවා, එතන උණුසුමක් තියෙනවා. ඒතර ඒ උණුසුම අපිට මුලින් දැනුනේ දිගට තියෙන උණුසුමක් වගේ. නමුත් පස්සේ තව තව සියුම්ව දකින්න මෙතන මේ උණුසුම් බව ඇතිවීම නැතිවීම රසක් වශයෙන් නිරූපණය වෙන්න ඉඩ තියෙනවා. ඔන්න ඒ වගේ අර පාදයකොත් පොළවේ වදිනකොට මුලදී දැනුනේ නිකන් එක තනි දැනීමක්. නමුත් පස්සේ මේකේ එක දැනීමක් නෙමෙයි, මේ පාදයේ පුංචි කොටස් රසක් තියෙනවා. ඒ එක එක කුඩා කොටසකට මේ ඒ ගොරෝසු ගතිය නැත්තම් රළු ගතිය එතන දැනෙනවා නැති වෙනවා. එතන දැනෙනවා නැති වෙනවා. ඔන්න ඒ වගේ ඉතින් අර අපි තුල සම්පජඤ්ඤය දිනු වෙච්ච පමණට මෙතන ඒ ඊතාම සියුම් මට්ටමකින් මේකේ දැනීම වර්ධනය වෙනවා. අපි කියන්නේ අර කැමරා එකේ රෙසලූෂන් එක වැඩි වෙනවා කියලා. දැන් රෙසලූෂන් එක අඩු නම් අපිට ඩොට් ගාන අඩු නිසා ඒකේ ඒ තරම්ම හොඳට දැක ගන්න බෑ. හැබැයි රෙසලූෂන් එක වැඩි වෙන්න ඩොට්ස් ගාන වැඩි වෙන්න එතකොට අපිට ඊතාව පැහැදිලිව මේක දැක ගන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ අපේ හිතෙත් සතිමත් බව තීව්‍ර වෙන්න මේ දිහා තියුණුව දකින්න තමයි සම්පජඤ්ඤය වර්ධනය වෙන්න තමයි මේකේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙන්න පටන් ගන්න.
එමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ වගේම ස්වාමීන් වහන්සේ මම දැන් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ සාමාන්‍ය ජීවිතෙත් ස්වාමීන් වහන්සේ ඒ දේශනාවෙදිත් කියනවා මේක දිනු කරොත් සාමාන්‍ය ජීවිතයටත් මේක යොදා ගන්න පුළුවන් කියලා. එතකොට මම ඒකත් ස්වාමීන් වහන්සේ මහන්සි වෙනවා කරන්න ඇත්තටම මට දැනට කරන්න පුළුවන් එකම දේ තමයි මේ දැන් කෝපයක් හරි මොකක් හරි රස්න සීතල වගේ දෙයක් නම් සාමාන්‍ය දුරකට ඒකත් දකින්න පුළුවන්. මට අනිත්‍යවණක් තාම
නැහැ. කමක් නැහැ. ඒ කියන්නේ අපිට එකපාරටම يعني ඔක්කොම කරගන්න බෑ. නමුත් අපිට මුලින්ම කරගන්න තියෙන්නේ ඔය දිනදා ජීවිතේටත් සතිමත් බව එකතු කරගන්නයි තියෙන්නේ. අපි කෝපයක් අතට ගන්නකොට වෙන වෙන දේවල් කල්පනා කර කර ඒ දේ කරනවා වෙනුවට මේ වෙලාවේදී කය මොකද්ද කරන්නේ? කය කරන ක්‍රියාවත් එක්ක අපේ හිත පවත්වන්න උත්සාහන්ත වෙනවා. එතකොට අන්න අපි මේ මොහොතේ දැනුවත් වෙනවා. එනබ සිට සිහියෙන් වාසය කරනවා. ඒක සාර්ථක වුණාට පස්සේ තමයි අපි ඊළඟ පියවරට යන්නේ. මොකද්ද දැන් සියුම්ම අපිට දැනෙන්නේ? කෝපය අතර ගත්තාම මොකද්ද මට සියුම්ම දැනෙන්නේ කියලා අර ඒක චුට්ටක් විමසන එක ඊළඟ පියවර වශයෙන් අපිට යන්න පුළුවන්. ඒකත් ඉතින් හුඟක් කාලවට ඇත්තටම එදිනදා කටයුතු වල යහුසුලුව අපි වැඩ කරනකොට ඉතින් ඒ දේ කරන්න අමාරුයි. නමුත් අඩුතරමින් සිහියෙන් කටයුතු කරනවා කියන එක අපිට දිනු කරන්න පුළුවන්.
එහෙමයි
ස්වාමීන් වහන්සේ. සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ සඳහන් වෙනවා මනාප අමනාප සහ මනාප අමනාප කියලා අවස්ථා තුනක්. එතනදී මම තේරුම් ගන්න තියෙන විදිහට මනාප කියන්නේ ටිකක් කැමැත්ත රාග සිතිවිලි වගේ, අමනාප කියන්නේ දේශ සිතිවිලි වගේ. මට තේරුම් ගන්න බැහැ මනාපමනාප කියන අවස්ථාව
කොහොමද
අපි තේරුම් ගන්නේ
කියලා. දැන් ඒක සාමාන්‍යයෙන් විස්තර කරන්න වෙන්නේ නිකන් මේ දෙකේ සංකලනයක් කියලා. අපි තුම අපිට ඔන්න දරුවෙක් දැක්කා. දරුවෙක් දැක්කහම ඉතින් ඔන්න එකපාරටම හිතේ ලොකු මනාපයක් පහළ වුණා. හරි සතුටක් පහළ වුණා. එයා කරපු දේවල් මේ මගේ දරුවා නේද කියලා ඔන්න මාකයි ලොකු සතුටක් පහළ වුණා. ඒත් එක්ක මොන මතක් වුණා මෙයා කරපු ආකාරය නරක වැඩක් මතක් වුණා මට බැනපු එක මතක් වුණා මොකක් හරි දෙයක් මතක් වුණා ඔන්න ආයි හිත අමනාපයකට වැටුණා. ඉතින් මේ දෙක අතර දෝලනයක් වෙන්න පුළුවන්. එතකොට යම් දෙයක් නිසා එක දිගට කිව්වට ඉතින් අර ප්‍රධාන වශයෙන් මනාප සත්‍යයක් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රධාන වශයෙන් අමනාප මට්ටමක් පහළ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙක අතර දෝලණය වෙන්න පුළුවන්. එහෙමත් ඉතින් කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් උතන අර චරිත වශයෙන් විස්තර කරනවානේ. දැන් චරිත වශයෙන් විස්තර කරද්දී රාග චරිත, දෝෂ චරිත, මෝහ චරිත කියලා විස්තර කරනවා සාමාන්‍ය පුජ්‍යල චරිත වශයෙන්. එතකොට දැන් කෙනෙක්ගේ අපි හැමතිස්සෙම කැමැති දේ පස්සෙම යනවා නම්, කැමැති දෙයක් ඔස්සේම යනවා නම් රාග බරිත තත්වයක් නම් හිතේ තියෙන රාග චරිතයක් කියලා කියනවා. හැම දෙයකටම කේන්ති යනවා නම්, හැමතිස්සෙම නොරුස්නා ගති නම් හිතේ පහළ වෙන්නේ දෝෂ චරිතයක් කියලා කියනවා. එතෙ ඇතම් චරිත තියෙන ওই දෙක අතර දෝලණය වෙන. එතකොට ඉතින් ඒ අය මෝහ චරිත කියන වශයෙන් තමයි සාමාන්‍යයෙන් දාලා කතා කරන්නේ. ඉතින් ඒක ඉතින් සාමාන්‍ය අර්ථ දැක්වීමක් කියලා තමයි කියන්න වෙන්නේ. ඉතින් ඕක අනිත් පැත්තෙන් ඉතින් කතා කරන්න වෙන්නේ අපේ හිත ඇත්ත වශයෙන් පවත්වන්න අවශ්‍ය වෙන්නේ ඒ උපාදාන වලින් තොර බොහොම මධ්‍යස්ථ ස්වභාවයකනේ. ඒතර ඔය මධ්‍යස්ථ ස්වභාවය අහිමි වීම නිසා හිත යනවා උඩ යට. උච්චාවච භාවයන් පහළ වෙනවා. ඒක උඩට ගියත් ප්‍රශ්නයක්, යටට ගියත් ප්‍රශ්නයක්. ඉතින් ඔය දෙක අතර දෝලණය වුණත් ප්‍රශ්නයක්. ඉතින් අන්න ඒ නිසා අපි ඒ දෝලණය වීම අඩු වෙන අයුරින්, නැත්නම් ඒ දෝලණය වෙන පරාසය කෙටි වෙන අයුරින් තමයි කටයුතු කරන්න තියෙන්නේ. හැකිතාක් ඒ මධ්‍යන්‍යය නැත්නම් ඒ මධ්‍ය රේඛාව හිතේ බොහොම ඒ සාමකාමී තත්වය වැඩි වැඩියෙන් පවත්වන්න පුළුවන් වෙන විදිහට තමයි ඉතින් වාසය කරන්න තියෙන්නේ. උපේක්ෂා සහගත තත්ත්වය කියන්නේ ඒකද සාධනහස? ඔව් ඒක තමයි. ඉතින් උපේක්ෂා සහගත තත්ත්වයෙන් ඊට වඩා ගැඹුරින් ඉතින් කියන්න වෙනවා මං චුට්ටක් අහන්නක අර ඉන්ද්‍රිය භවනා සූත්‍රය. ඒ කියන්නේ නිකන් මේ උපේක්ෂා වේදනාව ගැන නෙමෙයි මේ කතා කරන්නේ.
එහෙමයි. ඉතින්
තව
ප්‍රතිපස්සයක්
තියෙනවා මේ මගේ සූත්‍රයේ මහල තිනවා අර අට්ඨියති හරයති දුගච්ඡති කියන වචන තුන. ඔව්. සේක පුජ්ජලෙක් ගැන විස්තර වෙනවා. ඒ තැනත්තා අර විදිහට ඉතින් අර ඕලාරිකං සංකතම් පටිච්චසමුප්පන්නං වශයෙන් දකින්න තරම් ඉතින් අවශ්‍ය නැහැ. මොකද එයා ඒක නැවත නැවත දැකලා තියෙනවා. දැන් හිත හඳුනගෙන තියෙනවා මේ උපේක්ෂාවේ හිත පැවැත්විය යුතුයි කියලා. ඒක හොඳට එයාට හේතු ගැන්විලා තියෙනවා. ඒත් ඉතින් හිත ඒ දේම කරනවා. ඉතින් ඒක කරනවා දැක්කහම එයාගේ හිතේ පහළ වෙන්නේ මහා කලකිරීමක්, ජුගුප්සාවක්. මොකද හිත කියන දේ අහන්නේ. මේ තරම් කියලා දීලාත් මේ තරම් තේරුම් කරලා දීලා මේකේ ආනිසංස මෙච්චර වැටහිලා තාමත් මේ හිත තේරුමක් නැති දෙයක්ම කරනවා කියලා අර හිතේ ලැජ්ජාවක් ඇති වෙනවා, කලකිරීමක් ඇති වෙනවා, ජුගුප්සාවක් ඇති වෙනවා කියලා තමයි සූත්‍රය විස්තර කරන්නේ. ඒ සූත් මේ එදායේ ඉන්ද්‍රිය භවනා සූත්‍රය විස්තර කරද්දී ওই ටික හොඳට මම කියලා දුන්නා, චුට්ටක් ආයෙ අහන්නකෝ.
එහෙනම් සම්නි එතකොට එතන මේ ජුගුප්සාවක් ඒ විදිහට පහළ වෙනවා කියන්නේ එතන දැන් සම්නි අකමැත්තක් කලකිරීමක්
වගේ කියන්නේ අපි එතන අකුසලයක් විදිහට මුලින් එහෙම ගන්න අවශ්‍ය නැහැ. මොකද හිත එයා නිකන් මෙහෙම හිතන්නකෝ. දැන් මං එදත් ඔය උපමාව කිව්වා. ඒ කියන්නේ දැන් පුංචි දරුවෙක් වැරදි වැඩක් කරනකොට මුලදී තින් ගානවා, බයිනවා, අවවාද කරනවා. ඉතින් සෑහෙන ප්‍රශ්න තියෙනවා. පස්සේ දැන් මෙයා සෑහෙන කීකරු වෙලා ඉන්නේ. හැබැයි දැන් ඉඳලා හිටලා ආයෙත් කරන්න යනකොට නිකන් අම්මා පොඩ්ඩක් රවලා බලනවා. පොඩි නිකන් තරවටු කිරීමක් කරනවා බොහොම කෙටියෙන් වචනකින්. ඒතකොට අංගාලය නවත්තන. එතනින් ඉවරයි ඉතින්. ආයි දඟලන්න යන්න දෙයක් නැහැ. ඉතින් අර වගේ හිත ආයෙත් නිකන් මේ කුණු ගඩකට යනකොට මඩ ගඩට යනකොට පොඩ්ඩක් බලන ඒ දිහා බලනවා. සතිමත් වෙනවා. එපමණකින් ආයි හිත හරි පැත්තට යමු වෙන්න ඕනේ ඉතින්. නේද?
එහෙමයි සම්.
ඔව්. හොඳයි. තරුවන් සන්නයි. මට අපිට අවසාන ප්‍රශ්නේ වගේ ගන්න පුළුවන්. ඉවරයි නේද? හරි හොඳයි. එහෙනම් පින්වත්නි අද අපි පැය දෙකකුත් විනාඩි 10ක වගේ කාලයක් ධර්මදේශනාවේ සහ සම්ම සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. මේ අන්දමින් අපි රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. ඊතාවතාචාදී ගාථා සජ්ජායනා කරමු. එතාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එතාවතාච අම්හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මම් පරං ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේනේ මයා ලද්දං පසිතුම් වන්දි තුම් වරං ශාරිපුත්තාදි තේරාණං ආගිතම් පටි පාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාමං සාදු 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 තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ
හොඳයි තෙරුවන් සරණයි